ආධ්‍යාත්මික කියන කැලේතේ මේ වැඩේ දෙන්නේ ටික 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 ආස්තෝ කියනවා වගේ. කොහොමද කියන්නේ? අවශ්‍යදී අහ ගන්න පුළුවන් අපිට. ප්‍රශ්න දෙකක් ඉදපත් කරලා තියෙනවා. එකක් තමයි අපෝතේ වෙනලා තියෙන එක මතක නැහැ. නිබ්බති ලක්ෂණ කියලා කියන පංච උපාදාන ස්කන්ධයේ ඇති වෙන හේතු පහ වෙනවා නේ. මොකද්ද හේතු පහ? අවිද්‍යාව, ආත්මය, තණ්හාව, ආහාරය. ඒක නිබ්බති ලක්ෂණ නෙවෙයි. නිබ්බති කියලා කියන්නේ උපදිනවා. නිබ්බති ලක්ෂණ නැතිවෙන්නේ රූපේ උපදින්නේ රූපේ කියනක හැදින්නේ මේ අවිද්‍යා කර්ම පන්හා ආහාර කියන හේතුන්ගේ නේද මේ රූපේ හැදිලා තියෙන්නේ කියන එක නොදන්නා තම තාපත්‍ය. එතකොට දැන් මේ රූපේ මම මගේ මගේ ආත්මයයි කියලා ආත්ම වශයෙන් ගන්න රූපේ ආත්මයෙන් දකින්ද හේතු පහක් තියෙනවා. මොකද දක්ෂින කරනට ඒ කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හතරෙන් හැදිලා තියෙනවා. මේ හතරෙන් හැදුණා කියන එක නොදකින එකත් හේතුවක් නැවත නැවත රූපේ හැදෙන විදිහට කටයුතු කරනවා. අවිද්‍යාවෙන් කටයුතු කරන්න, තණ්හාවෙන් කටයුතු කරන්න, කර්මයෙන් කටයුතු කරන්න, ආහාරයෙන් හැදෙන විදිහට කටයුතු කරන්න, රූපේ නැවත සකස් වෙන විදිහට කටයුතු කරන්න හේතුවක් වෙනවා. රූපේ හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම නේද කියලා කල්පනා කරනවා. දැන් අපි කියමු ඇහැ ගන්න. අපි ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා කොච්චර වචන කිව්වත් හරියන්නේ නැහැ. ඇයි ඒ ඇහැ මම නෙමෙයි නම්, මගේ නෙමෙයි නම්, මගේ ආත්මය නෙමෙයි නම් ඒකට හේතු කියන්නේ මොකද? ඇයි ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා කියන්නේ ඇයි? කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා කිව්වොත් ඇයි මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන එක නම් කාගෙද කියන්නේ? සෞරද එහෙම කවුරු කියන්නේ ඔයගොල්ලෝ? ආ, ඔයගොල්ලන්ගේ නෙමෙයි නම් නෑ, ඔයගොල්ලන්ගේ ආත්මයත් නෙමෙයි නම් ඇහැ, එහෙනම් ඇහැ කාගෙද කියන්නේ? එතකොට ඇහැ කාගෙද කියලා මොකද කියන්නේ? ඒ වගේ ප්‍රශ්න වලදී ඕවා තමයි තපන්න ප්‍රශ්න දෙකක්. අපිට තේරෙන්නේ පදබ්බෙන්දේ ගොඩක් වෙනස්. දැන් සත්‍ය මාර්ගයේ මාසි උපදීද කියලා හමු. ඕ කිව්වොත් වැරදි. නැහැ කිව්වොත් ඒ වගේ ඒවට ප්‍රශ්න වලට උත්තර දෙන්නේ තපනිය ප්‍රශ්න. ප්‍රශ්නේ තියෙනවා. එතකොට ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා කියනවා. එහෙනම් ඇහැ කාගේද කියලා අහුවොත් ඇහැ ඒක ප්‍රතික්‍රියා කරන විදිහද? ඉතල ගන්න මොකද? ඇහැ කාගේද කියලා අහන ප්‍රශ්නේ නෙමෙයි. අහන්නේ කායි. කුමක් නිසා ඇහැද කියලා අහන්නේ. කියන්නේ එතකොට ඇහැ කාගේද කියලා අහුවොත් කෙනා කියන්නේ ඇයි අයිති කාට? කෙනෙක් නැති තැන දැන් අපිට තේරෙන්නේ අතනින් අපේ පුද්ගල භාවය අයින් කළා. ආයේ ප්‍රියුක්ෂම තත්ත්වයේ පුද්ගල භාවය ඇහැ කාගෙද කියලා අහුවාම හේතු ප්‍රත්‍යය දුර තේන හේතු ප්‍රත්‍යය කියලා තියෙනවා. කාගෙද කියලා අහුවාම අපි හේතු ප්‍රත්‍යය දුරට තේන හේතු ප්‍රත්‍යය වෙනවා. ඒ නිසා මේ වගේ දැනගදී කරන්න ප්‍රශ්න දැහැර කරනවා. ඇහැ කාගෙද කියලා අහුවොත් කාගෙද කියලා අහන ප්‍රශ්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දවසක් සතර ආහාර ගැන වික්ෂුන් වහන්සේලා උගන්වන ගන්නේ. එනකොට එක වික්ෂුන් වහන්සේ නමක් භාගතුන් වහන්සේ ආහාරය කියන්නේ වළඳන්න තියෙන දෙයක් නැත්නම් පක්ෂය. එතකොට කවුද මේ කබලින්ක ආහාරය ගන්න? කාටද මේ කබලින්ක ආහාරය? බුදුරජාණන්සේ අහන දේශනා කරන මහා ප්‍රශ්නයද? කාටද කියලා හුත් මට කෙනා කියන්න වෙනවා. එහෙනම් එහෙම අහන්නකො කුමකටද කබලින්ක ආහාරය? කුමක් නිසාද කබලින්ක ආහාරය? කුමකටද කබලින්ක ආහාරය කියලා අහන්නේ නැහැ නේද? ඊට පස්සේ ස්පර්ශාහාරය කාටද? ස්පර්ශාහාරය කියලා අහනකොට මහා ප්‍රශ්නයක් ඇති. කුමක් නිසා ස්පර්ශාහාරය? මුලා මතට බතක තබා ගන්නෝනේ අපිට සත්පුද්ගල සංයාව තිබුණාට යථාර්ථයේ තියෙන අනාත්ම ධර්මතාවය. එතකොට අනාත්ම ධර්මයේ පිළිබඳ අවබෝධය නිසා ලෝකය හැම වෙලාවෙම පුද්ගල භාවයකින් ආත්ම සංඥාවකින් තමයි ප්‍රශ්න අහන්නේ. හැම වෙලාවෙම බෞද්ධයාගේ ලක්ෂණය තමයි ආත්ම භාවයකින් අහන ප්‍රශ්නය වරසලා ආත්ම දර්ශනය පිළිපත් කරන එක. අපි මේ ආත්ම සංඥාවට උදව් වෙන විදිහට උත්තරව හරි වැරදි කියලා උත්තර දෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඇහැ කාගෙද, ආත්මය කාගෙද, පුද්ගල නැරෙයිද, නැරෙලා ඉපදෙයිද කියලා කෙනෙක්ගේ ප්‍රශ්න වලින්මයි ලෝකෙ ආහන්නේ. මොකද අනාත්ම ධර්මතාවයක් කියන තැනක අනාත්ම ධර්මතාවය නොදන්නාකම නිසා පුද්ගල ආත්ම සංඥාවක ලෝකය පරිහරණය කරන්නේ. එතකොට ලෝකයට පුද්ගල සංඥාවක් ආත්ම සංඥාවක් තියෙන නිසා එයා හැම වෙලාවෙම මේ පුද්ගල සංඥාවේ ආත්ම සංඥාවෙන් තමයි ප්‍රශ්න අහන්නේ. අපි ඒ පුද්ගල සංඥාව ආත්ම සංඥාව තහවුරු උත්තර දුන්නොත් කවදාවත් එයා ආත්මය අවබෝධ කරගන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම එයාගේ ප්‍රශ්නයට හිතන කියන උත්තර දෙන්න. දැන් බලන්න බුදුදහම ඇත්තටම ඉගෙන ගන්නවා කියලා කියන්නේ කොනොයි න්‍යායම් හොර වෙන එක. එහෙම නැත්නම් අකුරු ගන්න ඕන කෙනෙකුට පිටකේ කියවගෙන කියවගෙන යන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි පිටකේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සත්‍ය මරණ මාත්‍ය උපදී. බුදුජානනාංශේ උපදින්න පුළුවන් සමහර විටක, සමහර විට නැති වෙන්න පුළුවන් කියලා උත්තර දෙන්නේ නැහැ. මේ ලොකු දෙයක්. එතකොට සත්‍ය මරණ මාත්‍ය උපදීද කියලා හෙවෝ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ නෙමෙයි. එහෙනම් ඒකේදී තපණිය කියන්නේ උත්තර දෙන්නේ නැහැ කියන්නේ මේ සම්පතරතු ගුණිකව ඉන්නවා කියන එක නෙමෙයි. තපණිය ප්‍රශ්නේ කියන්නේ ප්‍රශ්නේ ඉතුරු කරන දැන් මේ මහත්ය මගේ ප්‍රශ්නේ අහුවා නම් එයාට උත්තරයක් දෙන්න. එයාට හැම වෙලාවෙම ප්‍රශ්නේ ඉතුරු කරන්න තමයි. සොම්නාද සත්‍ය මරණ මාත්‍ය උපදීද කියලා අහුවෝ ඒ මහන්ද සුසුනේ. දැන් ප්‍රශ්නය යගේ ලැබිලා නැහැ. තවත් ප්‍රශ්නයක් නේද? ඒ කියන්නේ වහන්ස කියන්නේ මේ සත්‍ය මරණ මාත්‍ය උපදින්නේ නැද්ද? එහෙමත් අහන්න සුසුනේ. දැන් තාමත් ප්‍රශ්නේ ඉවර නැහැ. ඒක තපනීය ප්‍රශ්න කියන ප්‍රශ්නේ තමයි. මෙතක මම නැත්නම් අනිත් කෙනා කතා කරන්නේ නැතු බුලියකෝ ඉන්නවා කියන එක නෙමෙයි. එහෙනම් සොම්නාද උපදින්න පුළුවන්, නැරෙන්න පුළුවන්. එතේ තියෙන්න ඕනේ ඒක නේ උපදින්නේ නැහැ නැතිත් නැහැ කියලාද කියන්නේ. එහෙම අහන එක සුදුසුද? දැන් එතකොට මෙයා තියෙන ප්‍රශ්න අහලා එයාට යන්න යන්න කරන්න. එතකොට එහෙම මේක ඔබ හන්සේ දන්නේ නැද්ද? නෑ මම නොදන්නා නෙමෙයි දන්නවා. එහෙනම් ස්වාමීන් වහන්සේ කියන දේ කියන කොහොමද කියලා අහන දැන් එයාගේ දෘෂ්ටි ටික ඔක්කොම ඉවරයි දැන් අහන්නේ කියලා. එතකොට දැන් කියන්න සුදුසු. එහෙම නැත්නම් සත්‍ය මරණ මත උපදින්න කියනවා මෙයා තාම හිතෙලා නැහැ. මම කවුරු හරි කිව්වොත් එයා නෑ කියනවා. මම නෑ කිව්වොත් එයා ඕ කියනවා. ඈ මම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කිව්වොත් එයා නොවෙන්නත් නෑ වෙන්නත් නෑ කියලා. එයාට අල්ලන්න පුළුවන් කිසිම දේශයක් කියන්නේ. ඔබට තව පරයයක් තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පුද්ගලයේ දෙන් හොඳට දහමක් උගන්වන්න ඉතින්ලා ඔබට කියන වේතනේ කියලා කට්ටිය. ඒ කියන්නේ කියන ප්‍රශ්නයකින් එයාව විදලා සමහරවෝ කියනවා එයා වැරදි කියලා. දැන් මෙතුම මොකක්ද භවනා ක්‍රමයක් කරනකොට මම කිව්වොත් ඇත්තටම ඒක වැරදි. නමුත් මම කිව්වොත් ඔයා කරන ක්‍රමය වැරදි කියලා දැන් තමයි. ඒ හින්දා එක එක විදිහ දහම් කරුම පරියායන් අරගෙන පෙන්නලා එයාට කියවලම කියවනවා එයා කරන එක වැරදි කියලා. එතකොට එයා කරන එක වැරදි කියලා යන්නේ. දැන් අර සත්‍යකට එහෙම කරන්නේ. ඈ සත්‍යකේ දෘෂ්ටි වැරදි කියලා සත්‍යකට කියලාම ඒකේ කියනවා. ඔය විදිහ වේදනේ කියලා ඔය ලෝකේ ක්‍රම උපායන් කියනවා. අපි ඒක ඉගෙන ගන්නවා. එතකොට මෙතනදී යථාර්ථය ඔය විදිහට සත්‍යම අනුමත උපදින්නේ නැද්ද කියලා කියන්නේ නැත්නම් කියලා ආවා. මේ ප්‍රශ්නවලට උත්තර දුන්නත් වහාම මට ප්‍රශ්නයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවේ ධර්ම දේශනා කරනවා. අවිද්‍ය පත්‍ය සංකාර සංකල්පය කියනවා කියලා. මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා සත්ත්ව පුද්ගල සංඥාවක් ඇති වෙනවා නම් ඒ සත්ත්ව පුද්ගල සංඥාව මුල් කරගෙන තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් ඇති වෙනවා නම් මේ ඇති වෙනවා කියන ධර්මතාවයක් පෙන්වනවා. පෙන්වාට පස්සේ ඒක බලන න්‍යායයක් වෙනවා. එතකොට එයා තමයි ප්‍රශ්න ටික තේරෙන්නේ මේ ධර්ම අවබෝධ වෙනකොට අනාත්ම ධර්මතාවයක් තියෙන තැනක සත්පුද්ගල සංඥාවෙන් ප්‍රශ්න අහපු එකම වැරදී නේද කියලා. අර මම කියන්නේ පබේ තුන ගැන පබයක් නොදන්නාකම නිසා මිනිසයා කියන අදහසක් ඇති කරගෙන මිනිසයා ඉපදෙයිද මරණයා නැරෙයිද මරණය ඉපදෙන්න පුළුවන් නැරෙන්න පුළුවන්ද මේ මිනිසයා ඉපදෙන්නේ නැහැ නැරෙන්නේ නැද්ද කියලා අපි ප්‍රශ්න අහුවොත් එකකටවත් අපි උත්තර දෙන්න තු පොඩක් ඉස්සරහට යන්න ඕන කියලා බලන්න තියෙනවා. උත්තර ගියාම පඹයක් බව දකිනකොට එයාට නම් ලැජ්ජ හිතෙන්නේ පඹය ඉතුරු කරන පඹය බව නොදැන මනුෂයා කියන අදහසින් අහව ප්‍රශ්නේ වැරදි නේද කියන්නේ. බැරි වෙලා නිබඳුවක් තක් දින තැනක ප්‍රශ්නෙට උත්තර දුන්න නම් උත්තර දුන්නු කියලා ඉවරයි. ඒ වගේ අනාත්ම ස්කන්ධ ටිකක් දින තැනක ස්කන්ධය නොදන්නා බව නිසා පුද්ගල භාවයෙන් ප්‍රශ්න අහයි නම් එතකොට ප්‍රශ්න වලට උත්තර දුන්නොත් උත්තරේ වැරදි. මෙතෙන්දි උපායක් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ ඒ පවතින ඇත්ත ඇතිහැටි දකින්න. ඒකට උත්තර දෙන්නේ නැහැ. උපායක් පෙන්නනවා ඔයා උත්තරේ හදාගන්න. ඊට පස්සේ කාලයක් යනකොට එයාටම ධර්ම අවබෝධ වෙනකොට මෙබඳු අනාත්ම ධර්මතාවයක් තියෙන තැනක ඒ ඇත්ත නොදන්නාකම නිසා පුද්ගල සංඥාවේ නහතු ප්‍රශ්නෙම දරන්නේ. කියන දන්නේ එයා උත්තරේ. ඒවතු ඇහැ කාගේ දෙක දහුවොත් එකක් නෑ. අර කියන්නේ ඇහැ තමන් විසින් කළ එකක්. ඇහැ අනන් විසින් කළ එකක්. ඇහැ තමන් සහ අනන් කියන දෙන්නම විසින් කළ එකක්. ඇහැ තමන් සහ අනන් කියන දෙන්න විසින්ම නොකළ එකක්. ඒ උත්තර දෙන්නේ. එතකොට එතනදී ඇහැ කියන එක කෙනෙක් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා කියනවා නම් එතකොට කවුරු හරි වුත් ඇයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියන්නේ කියලා එහෙනම් කාගෙද කියලා හෝ කාගෙද කියලා අහන එක වැරදි. එහෙනම් කොහොමද අහන්නේ? අහන හැටි තෝරනවාද? කුමක් නිසා ඇහැද? කුමන හේතුවකින් ඇහැ අපගත්තද? කුමක් ඇතිකල්ලි ඇහැ ඇති වෙනවද කියලා එහෙම සුදුසුයි. එතකොට කෙනෙක්ගේ ඇහැ ධර්මතාවය. එතකොට කියනවා ඇහැ කියන එක හේතුප්‍රත්‍යය. එතකොටයි කියන්නේ මොකද්ද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු මේ නැතිව තියෙනවා. ප්‍රධාන වශයෙන් ඔය හතර විතරක් කියන්නේ ඔය හතර විතරයි ඇහැට ප්‍රත්‍ය හැටියට තියෙන්නේ. ඔය හතර හැදුනා කියලා නොදන්නා කම නිසා පස් වෙන්නේ ඉබේ එක කියලා කියනවා. එතකොට ඒ විදිහට දැන් හිතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ අපිද ඇත්තටම කවදා හරි දවසක මේ ඇහැ මම කියන හැඟීම ගෙවෙන්නේ අපිට දකින්න මාත්‍රම තේරෙන්නේ ඇහැ කියන එක හැදිලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන්නේ. කොහොමද ඒක අපි දකින්නේ? මම කියන්නේ ඒ කියන්නේ මේ ඇහැට කියන කර්මජ රූපයක් කියලා. අපි විකමත මෙහෙම කියමු. අපේ මේ ශරීරයේ හරියට දැන් අද කාලේ වැඩිම කහ අතු ඉති දිවිලා හැදුණු කහක් වුණා. නමුත් කුංචි අම්පුරේ කාලේදී අතු ඉති දිවිලා නැහැ නේද? ඇත්තටම අපි ප්‍රතිසන්දි චිත්ත ප්‍රතිසන්දි වශයෙන් මෞඛසක දැක ගන්න කාලේදී අතු ඉති දිවිලා නැති උපාදාය රූප නැති කෙලින්ම මහභූත පටවියට හේතු වායුව කියන මහභූතය අතුරු කරගෙනමයි විඥානේ ගැටගන්නේ. එතකොට එතන තියෙන්නේ කනබුක ආහාරේ නැදුණු පටවිය ආපෝ තේජෝ වායුව කියන සතර මහා ධාතුක රූප බලය. ඒ රූපෙට දැකගත්තා පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් නාම ධර්මකෙ චිත්තජයසික ටික මේ රූපෙට දැකගත්තා. ඊට පස්සේ මේ නාම රූප දෙක වැඩෙනකොට මේ කය ඇසුරු කරගෙන පවතින හිතේ තියෙන කර්ම ගති ටිකක් තියෙනවා. අන්නේ කර්ම ගති ටිකට තමයි මේක මේ ප්‍රසාද ටික හැදෙලා තියෙන්නේ. එතකොට හේර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් ගැබෙන නාම ධර්ම කනගුණ ආහාරයෙන් හැදෙන සතර මහා ධාතු කියන රූපය දෙකම එකට එකතු වෙලා තමයි ප්‍රසාද කියන එක හැදෙන්නේ. දොන් චක්කු ප්‍රසාදය කියන එක හැදිලා තියෙන්නේ කනබුන ආහාරයෙන් හැදෙන පටිආපෝ තේජෝ වායුව කියන පතර මහ ධාතු විතරක් ඇහැඩගත් බෑ. අවිද්‍යා කර්ම තණ්හා හේතුයෙන් හැදෙන චිත්තචෛතික ටික විතර ඇහැඩගත් බෑ. ඒ දෙන්නම එකට එකතු වෙලා හැදෙන රූපය දැන් කනබුන ආහාරයෙන් හැදෙන පටිආපෝතේ ජෝවායෝ කියන හතර යුක්ත රූපේ කියන සතර මහා ධාතු රූපේ කියනවා. චිත්තජයසික ටික කියනවා නාම ධර්ම කියලා. මේ නාම රූප දෙකේ ප්‍රතිපරයර්ථමයි සලායත ආයතන ටික. ප්‍රසාද ටික හේතුලා හිතින් හේතු ටික හැම වෙලාවෙම ඒ ප්‍රතිසන්දි විඥානය අතුරු කරගෙන මේ සතර මහා ධාතු රූපේ අතුරු කරගෙන පවතින ප්‍රතිසංසිතේ තියෙන කර්ම ගති ටිකටයි ප්‍රසාද ටික හැදෙන්නේ. අපි කියුවෝ දැන් දරුවේ අයිති අම්මටද තාත්තටද කියලා ලබු අම්මට විතරයි දරුවා අයිති. අම්මා අයිති කරන දරුවෙක් හැදෙන්නේ නැති. ඌ දෙවෙනි අප්පච්චි විතරයි අයිති. අප්පච්චි විතරක් ඉඳන් දරුවෙක් හැදෙන්න හරි ඇති කිව්වොත් වැරදුයි. මේ දරුවා අයිති කාටද? අම්මයි තාත්තයි දෙන්නට. ඒ වගේ අම්මා වගේ කියලා අපි නිකම්ම හිතමු සතර මහා ධාතු නැද රූපේ. අප්පච්චි වගේ කියලා අපි නිකම්ම හිතමු චිත්තජයසික ටික. එතකොට මේ දෙන්නම එකතු වෙලා උපන්න දරුවෝ වගේ තමයි ඇහැ. එතකොට එයා හිතට දන්නවා මේ ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි කියලා කියන්නේ මේ සම්පූර්ණ රූපේ කියන එක පටිඤ්ඤාපෝ තේජෝ වායුව කියන සතර මහා ධාතු. මේ කය ඇතුළු කරගෙන පවතින සිතයි මේ ප්‍රසාද පිහිටලා උපය ඇවිල්ලා හැඩතල හැදිලා තියෙන්නේ සිතේ තියෙන කර්ම ගතිය වලට. අපේ ඊගාව කියන මේ රූපෙ දිහා බලා බැලුවාම ඇතුළේ ඉන්න කෙනාගේ ගතිය හිතා ගන්න පුළුවන්. ඇතුළේ ඉන්න කෙනාට ඇතුළේ කියන චිත්තයිතික ටිකේ තමයි හැම වෙලාවෙම මේ ප්‍රසාද ටික හදන. චක්කසෝත ගාන කියන මේ ප්‍රසාද ටික හදන. ඒ වගේම ත්‍රියක් පුරුෂයක් කියලා හඳුන ගන්න පුළුවන් විදිහට මහ භූත රූපේ හැදෙන්න ගති ටික ඔක්කොම තියෙන හැම වෙලාවෙම කය ඇසුරු කරගෙන බලන චිත්තජයසික ටික. ඒ සිතේ තියෙන ගති වලට සතර මහා ධාතු රූපේ රාශි වෙන එක විතරයි වෙන්නේ. එතකොට සතර මහා ධාතුන්ගේ ප්‍රසාද ගතිය, උපවත් ගතිය හිටින එක. මේ චිත්තජයසික ටික නිසා. එතකොට ඒ නිසා එයා ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන්නේ යා දන්නවා. කන බොන ආහාරයෙන් හැදෙන පටියාපෝ තීජෝ වායුව කියන සතර මහා ධාතු නැත්තම් ඒ ඇහැ හැදෙන්නේ නැහැ. එහෙම තිබුණා කර්ම ගතිය නෝනා නේද? පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් දැන් චිත්තජයසික ටික නිසා එතකොට ඇහැ හැදීමේ කර්ම ශක්තිය මේ ප්‍රතිසන්දි සිටේ බලපෑම වශයෙන් තියෙනවා. ඒකයි දැන් එහෙම පෙර ඇහැ හදා ගැනීමේ හැදීමේ වාසනා ශක්තිය ඒ සිටේ නැත්තම් අකුසල ගතියක් තියෙන අනිත් ප්‍රසාදෙට හදන චක්ක ප්‍රසාදෙ හැදෙන්නේ. මොකද ඒක අකුසලයකට කියලා කියන්නේ සිටේ තියෙන එකක් නෙවෙයි. සිටේ එක තියෙන නැත්තම් ඒක ප්‍රසාදෙ හැදෙන්නේ. ජාති අන්තයි. ඊට පස්සේ අකුසලයක දාකුසලයේ කර්මයේ ගති ටික තියෙන ප්‍රතිසන්දි සිටේ සිටේ කානේ සෝත ප්‍රසාදෙ හදන ගති ටික නැතිනම් අනිත් ප්‍රසාද හදන සෝත ප්‍රසාදෙ හැදෙන්නේ. සිටේ එක තියෙන්නේ. ඒ හිඳගෙන ಜಾති දෙහි නැත්තම් කොයි අම්මා තාත්තද අඟ දිහිලි ළමයි උපද්දවන්න කැමති නැති දෙමව්පියෝ නම් හදන්නේ අනේ අම්මල තාත්තලා අතපය ආයතන හැම තියෙන දරුවෝ හදන්න සමහර අම්මල තාත්තලා කැමතිද ඇස් නැති කම් ඇහෙන් නැති දරුවෝ මෙහි කරා දෙමව්පියෝ නිකන්වත් වෙනවා නෙමෙයි දෙමව්පියෝ කියලා කියන්නේ කරනවා නෙමෙයි සමන්ත ඒකයි කම්මසකෝමෝනි කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ කියලා කර්මයේ උත්පත්ති කොට කර්මයේ නැහැ කොට කර්මයේ පිටිත කොට කර්ම පිළිසරණ කොට තියෙන්නේ ඈ ඕගොල්ලන්ගේ ළඟම ඥාතිය කර්ම කර්මයෙන් තමයි ওই ආයතන ටික ඔක්කොම දෙන්නේ නැතිනම් කර්මයේ ওই ගැතිය නැති වුණා නම් මේ ජීවිතය අපිට අම්මා අප්පච්චි කිව්වට ඒගොල්ලන්ට මේ ඇහැ කරන දෙන්න පුළුවන්ද බැ කර්ම ගතියෙන් හැදිච්ච එක තුපස්ස කරනවා ආහාර ප්‍රත්‍ය විතරයි තමයි. මේ මොකියද කියුවා ආහාර ප්‍රත්‍ය කියන එක. ඒක අයිති ආහාර ප්‍රත්‍යයක්. නමුත් ඇහි තියෙනවා උපචේ රූපේ කියලා එකක්. ඔය උපචේ රූපේ කියන එක ධර්මායතනේ පරියාපන රූපයක් පිටේ තියෙන ගති වලට හැදෙන රූපයක්. චක්කායතන උපචේ රෝදායතන උපචේ රූපේ නැහැ සම්පූර්ණවත් සදෙන්නේ. එතකොට කෙනෙක් හොඳට දන්නවා මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන එක මේ ආයතන ටික නුවණින් එයා මෙහෙ කරගෙන බලනවා ඇහැ හැදෙන්න කොහොමද එයාට කන බොන ආහාරයෙන් හැදෙන රූපයත් කය ඇතුළු කරගෙන බලන චිත්තචෛතසික ටිකත් කියන බින්ද නිසා නේද මේ ප්‍රසන්නී පිහිටියේ කියලා දකිනකොට මේ ඇහැ හේතු ප්‍රත්‍යය කුමක්ද අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුන් හැදිලා තියෙන්නේ මේ ඇහැ කියන්නේ. එහෙම දන්න හින්දායි එහෙම දකින හින්දායි එහ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියන්නේ. මේක මම නම් මගේ නම් මගේ ආත්මය නම් කඳ පොඩ නැතුව වුණා. චිත්තචෛතසික ටික නැතුව වුණා තියාගන්න පුළුවන් නේද? චිත්තචෛතසික නැත්තම් ආහාරය නැතිනම් ඇහැ කියන එකක් තියෙන්නේ. ඇහැ කියන එක පවතින චිත්තචෛතසික ටිකයි කනගුණ ආහාරය කියන දෙන්නම නිසා නම් මේ ඇහැ අයිති කාටද? එහෙනම් ඒක නෑ. නේද? ඒ වගේ දැන් අනුන්ගේ දරුවෙක් තමන්ගේ කියලා හොරකම් කරගත්තොත් අරගත්තොත් මොකද වෙන්නේ? හිතේ විගම් වෙන්නේ නේද? ඒ වගේ අනුන්ගේ ඇහැත් මේ තමන්ගේ කියලා අරගත්තොත් ආයෙත් සංසාර පොලිසියට යන්න වෙනවා. ඈ අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන ඒ දිනට අයිති ඇහැ අපි මම මගේ කිව්වොත් හොරකම් කියනවා. එතකොට මෙහෙම මුත් ඒකට තියෙන විපාක ගන්න මොකද ආපෞ සංසාරෙම තිර බුදුන් තමයි වැඩි. එතකොට විපත්ති ලක්ෂණ කියලා කිව්වේ ඒ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ ධර්මතා දෙකින් නේද මේ ඇහැදිලා තියෙන්නේ කියලා යමෙක් හදන්නව නම් මේ කාරණා පහම හේතුයි නැවත ඇහැ කලන විදිහට බලස්ස කරා. ඒ කියන්නේ දැන් ඇහැ මම මගේ ආත්මය කියන විදිහට අතුරු කරනවා කියන්නේ ආයත හැදෙන කර්ම රැස් වෙනවා. ඒ කර්ම රැස් වෙන හේතු උනාර කර්ම පහ.
ජීවිතින්ද්‍රිය
කියන එක
බලපෑමක්
තියෙනවා. ජීවිතින්ද්‍රිය කියන්නේ මොකක්ද? ජීවිතේන්ද්‍රිය දෙයාකාරයි. රූප ජීවිතේන්ද්‍රිය සහ නාම ජීවිතේන්ද්‍රිය කියලා. මම ඕකෙදී මේ ජීවිතේන්ද්‍රිය ලක්ෂණ අපි තේරුම් ගන්න ඕනේ. මේ ප්‍රතිසංසිද්ධකත් හැම පහළ වෙන සිතකම ජීවිතේන්ද්‍රිය තියෙනවා. ඒ කියන්නේ ආයතන ටික ජීවත් කරවීමේ කෘත්‍ය ඒ සිත් වලින් කරනවා. එතකොට ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ සමාර්ථ තමන්ව නැවත නැවත පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව. දැන් මේකදී මම රකිවේ ලෝකේ තියෙනවා දෙකට බෙදුව පණ ඇති වස්තු සහ පණ නැති වස්තු කියලා දෙ ආකාර. පණ ඇති වස්තු කිව්වොත් මොනවද? මානසය, සත්තු, තව ගස්කොළන්. මේ ගස්කොළන් මිනිස්සු මේ ඔක්කොම පණ ඇතිපත්. ඊට පස්සේ මේ පණ ඇති සත්තුන්ගෙන් මේ සබ්බානක කියන කය පණක් තියෙනව විනාශ කර තියෙන චිත්තජයජික රූපේ. ඔය පණ ඇති දේවල් කියලා කියන්නේ ඔන්න ඔය ජීවිතේන්ද්‍රිය කියන වස්තු. ජීවිතේන්ද්‍රිය කියන්නේ මේක විතරක් නෙමෙයි. ඒ බාහිර වස්තුන්ට තියෙන ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ වෙන කෙනෙකුගේ උදව්වකින් තොරව තමන්ට තමන්ව පවත්වාගෙන යෑමේ හැකියාවයි ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ. දැන් මම කියුවේ ඔයගොල්ලෝ අලුතෙන් සරත් දෙකක් අරගෙන කඩින් මාස 6ක් අවුරුද්දක් විතර දාලා ඇවිදින්න. එතකොට සරත් දෙකේ අඩිය දෙවෙන්නේ මොකටද? ගෙවෙනවද නැහැ? සරත් දෙකක් නැතුව මාස 6ක් විතර ඒ විදිහට ඇවිද්දොත් ඔයගොල්ලෝ මේ කකුල ගෙවෙන්නේ නැති වෙනවා. ඉතින් එහෙම ගෙවෙන්නේ කියොත් අපිට නැරෙන්න දෙයක් නැති වෙනවා. ඒ ගෙවිලා කිසිල ගෙවිලා එයිනේ. නමුත් අපි මාස 6ක් ඇවිද්දට අපේ කකුල ගෙවෙන්නේ නැහැ. ඇයි? ජීවෙන ජීවෙන ටික හදාගන්න. ජීවෙන ජීවෙන ටික හදාගන්න. අර පෙරපුවට බෑ ජීවෙන ජීවෙන ටික හදාගන්න. ඒ හින්දා ගෙවුණා නම් ගෙවුණාම තමයි. දැන් ගහක් බොහෝ දුරට අත්තක් කැපුවොත් ඔය පණ තියෙන ඒවා කැපුවොත් කෙරුවොත් එයා අපෝ ඒක හදාගන්න. පොත්තක් එහෙම ගහන්න ගහක් පොත්තක් ගහනකොට මොකද වෙන්නේ? ආහාර බලහරින් එයා අහෝ එක හදා. මොකද ඒ ජීවිතේන්ද්‍රිය කියන්නේ එයා ඒ රූපේ පවත්වා ගැනීම හැකියාව චක්‍රය එයාට එයාගෙම තියෙනවා. දැවිලා මැරිච්ච ගහක කෑල්ලක් කැපුවෝ කැපුවම තමයි. මොකද ඒ ජීවිතේන්ද්‍රිය නැහැ. ඒ වගේ මේ රූප ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ මේ රූපේට පුළුවන්කම තියෙනවා නැතන නැතන දේ වෙනුවට ආපෝ ආපෝ රූප උපද්දව නැතන නැතන ගෙවෙන ගෙවෙන කොට සදා ගන්න. එහෙනම් රූප ජීවිතේ කියන එක මේ වස්තුන්ගේ අනිත් වස්තුන්ට දෙකම සමානයි කියන රූප ජීවිතේ. අනිත් වස්තුන්ට වඩා මේ රූපේ වෙනසක් තියෙන මේ කය ඇතුළත කරන නාම ජීවිතේකුත් තියෙනවා. නිරුද්ධ වෙන නාම ධර්ම චිත්තචෛසික වෙනුවට නැවත නැවත චිත්තචෛසික හැදීමේ වැඩමුළුකුත් තියෙනවා. ඒ හින්දා මේ රූපය තුළ රූප ජීවිතේ සහ නාම ජීවිතේ කියන ධර්මතා දෙකක්ම තියෙනවා. එතකොට අපි දත යුතුයි රූප ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ මොකද්ද? නාමයක් හෝ රූපයක් හෝ නැවත නැවත අලුත් වැඩිය කරගන්න පුළුවන් කමයි දත යුතුයි. මේ තමයි ජීවිතේන්ද්‍රිය වැඩි. තේරෙනවද? අන්න ඒ වගේ ලක්ෂණයක මේ රූපේ පවත්වීමේ හැකියාව. ඒ කියන්නේ මේ අත්පයෙන් මහතරම් වැඩි කරුවොත් ගෙවිච්ච බවක් තියෙනවා. ආපෝ හදනවා. එහෙම නැතුව කිසිම ගෙවන්න නැරෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ගෙවිලා මෙයා. දැන් අවුරුදු 50ක් 60ක් වෙන කෙනෙක් අවුරුදු 50ක් 60ක් අපි අචේතනික වස්තුවක් හදලා වැඩගත්තොත් ඒක කෑදීවත් ඉතුරු වෙන්නේ නැහැ නේ. නමුත් මේ ජීවිතින්දේ ලක්ෂණය තමයි ඒව හදන්නේ. එතකොට මේ ප්‍රතිසන්දි මට්ටමේ ඉඳලා ජීවිතින්දේ කෘත්‍ය පරක් ප්‍රතිසන්දි ශ්‍රේණියේ ඉඳලා පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ නාම රූප නාම වශයෙන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ලෙස රූප වශයෙන් පටවියාපෝ තීතු වායු ලෙස සැලකීමේ නිවැරදිද යන්න පැහැදිලි කර දෙන්න. කුඩා දුරටම නිවැරදි නැහැ. මොකද ඒකට හේතුව පටවියාපෝ තීතු වායු සතර මහා ධාතු රූපයක් තමයි. චිත්තචෛතසික ටික නාම ධර්ම තමයි. නමුත් මේ දෙන්න එකතු වෙලා හදන රූප තියෙනවානේ. ඒවත් රූප වලට අපි කියනකෝ ඇහැ. ඇහැට පෙනෙන රූප, කන, කනට ඇහෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගන්ධ, දිව, දිවට දැනෙන රස, ඊට පස්සේ කය කියන මේ රූප මහ භූත නෙවෙයි. මේවා සතර මහ ධාතු වලට අයිති නැහැ. පටිඝාපුත්‍යචි වායෝ නෙවෙයි. සතර මහා ධාතු නිසා චිත්තචෛතසික වලින් ප්‍රකට රූප. උපාදාය රූප. එතකොට මහභූතයි උපාදාය රූපයි දෙකම දත්ත යුතු රූප කියනකොට. නාම රූප කියලා කියනකොට එතනදී විනස්සං ටිකක් තියෙන එක සියුම්ින්ද මම කියන්නේ. ඒ කියන්නේ ඔගලන්ට නාම රූප කියනකොට සිතේ තියෙන වේදනා සංඥා චේතනා කියන නාම ධර්මවත් මේ ප්‍රසාද ටික ඇහැකන දිවනාදී ශරීරය කියන ප්‍රසාද ටික හැදෙනකන්ට මේ නාම රූපය කියලා දැකිට ප්‍රමේ බුද්ධියන. එහෙම තියෙනපත් තෝ. ඊට පස්සේ නාම රූපය කියනකොට සිතේ තියෙන නාම ධර්මයි සිත ඇසුරු කරගෙන පවතින මහ භූත රූපයයි මේ නාම රූපය කියලා දැකිට ඕනේ ප්‍රමේ බුද්ධිය. මේ නාම රූප කිව්වම දෙයාකාරකම පවතින. එතකොට අපි කියමු නාම රූප නිසා විඥානේ, විඥාන නිසා නාම රූපය කියන තැනකදී ඒ දක්වනකොට විඥානේ නිසා නාම රූපය කියලා කියනකොට හැමදෙම සිතේ තියෙන නාම ධර්ම ප්‍රසාද ටිකක් පෙන්වෙන්නේ නැහැ. නාම රූප නිසා විඥානේ කියනකොට පෙන්වෙන්නේ නැහැ. සතර මහා ධාතු රූපය නාම ධර්ම ටිකක් නිසායි සිද්ධ වෙන්නේ. අපි දැන් ඇති ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න වලට යෝ ගැඹුරු දෙයක් රටයක් හිතන්න දෙයක් නැහැ. ඇත්තට ලොකු නගලුව දෙති මොකද මේ ඇwidetilde අපි මෙහෙම කරන කිව්වොත් මම ඔයගොල්ලන්ට උදම් උපමාවක් අපි නිකම්ම කියන්නේ උපමානේ බබල් වරුවසේ උපමාවක් මොකද ලොකු කළු කරක් කියලා හිතන්නකෝ. හරිද? මේ මහත්තයා එනවා අඳු මිටි ටිකක් උස්සගෙන ඇවිල්ලා කළු ගලට නගිනවා. නැගලා අඳු මිටි වලින් මේ කළු ගලේ කැටයමක් කොටනවා කියලා කියනකොට දැන් මෙයා නිසා මේ මහත්තයාගේ අතේ තියෙන ආයුධ ටිකෙන් මේ ගලේ කැටයමකුත් කැපෙනවා. තේරුණානේ? නමුත් මේ ගල මෙයාට පිළිගැනෙන්නත් උපකාර වෙලා තියෙනවා. දැන් මේ ගල මෙයාට පිටිලා ඉන්න උපකාරකුත් මෙයාගේ ගලට වෙන උපකාරයක් කියලා දෙකකින් සම්බන්ධයි. තේරෙනවා? එතකොට අපි කියමු විඥාන පත්‍ය නාම රූපම් කියලා කිව්වහම මෙයා නිසා නාම රූපයි කියලා කිව්වහම මෙයා නිසා අතේ තියෙන ආයුධ ටික නිසා මේක කැටේම තෙන්නේ. මෙයා නිසා වෙනකොට ගලට වෙන දේ වෙනවා. නාම රූප නිසා විඥානය කියනකොට ගල නිසා මෙයා ඉන්න හැටි දෙන්නා. දැන් ගල මෙයාට හිතගෙන නෙදියේ. දැන් හිතගෙන ඉන්න තැන කැටේම කොටන්න පුළුවන්ද? බැ. අපි කියමු ගලේ මෙතන හිටගෙන නම් ඉන්නේ හිටගෙන ඉන්න ටික දැන් කකුලට ගහගන්න. එතන තිහිතලා ඉඳගෙන වටේම කැටේම කොටනවා නම් දැන් ගල දෙයාකාරකින් මේ එක පුද්ගලයට උපකාර වෙනවා. එකක් මොකක්ද උපකාර? තිහිතයි තින්ද එකක් එයාගේ කැටේම කොටනවා. එතකොට අතේ මෙයා නිසා අතේ තියෙන ආයුධ ටිකෙන් කැටේම කොටනවා. ඒක හැමදෙයින් විඥානයේ නාම රූපයි කියලා පුද්ගලයා නිසා වෙන දෙයක්. නාම රූප නිසා විඥානය කියනකොට අතේ තියෙන ආයුධ ටිකයි ගලයි නිසා මෙයා මේ බුද්ධ හිටගෙන ඉන්නේ කියලා වගේ. අන්න ඒ වගේ හැම වෙලාවෙම වස්තු රූපයයි නාම ධර්ම ටික නිසා හිතපවතී. එහෙම පවතින හිතේ නාම ධර්ම ටිකෙන්ම මේ කය වෙනස්කම් තියෙනවා. ඒක දෙපැත්තටම තියෙනවා. එහෙම නැත්නම් අපි පොඩක් දුරට විඥානසා නාම රූප නාම රූප නිසා විඥානය කියවහම දකින්න එකම සිද්ධිය අනිත් පැත්තටනේ. එහෙම ගත්තොත් කරන්නේ. ඒ කියන්නේ ගලේ හිටගෙන ආයුධිකෙන් කැටේම කොටන. කැටේමයි ආයුධිකෙන් නිසා මෙයා ගලේ ඉන්නේ කියුවත් හරිද? හරිද? හිතගෙන පිටිපලා ඉන්න ටික වෙනම සිද්ධියක් වෙන එක වෙනම සිද්ධියක්. කොටන කැටේම හිතගෙන ඉඳ බෑනේ නේ. අන්න ඒ වගේ කැටේම කොටනවා වගේ තමයි මේක උපවත් කරනවා ප්‍රසාද ටික හදනවා. ඒ කය අසුර කරගෙන පොද සිටේ නාම ධර්ම ටිකට මේ ප්‍රසාද ටික හදනවා උපවත් කරනවා. නමුත් ප්‍රසාද ටිකේ උපේ මෙයා ජීවත් වෙනවා නෙමෙයි. හිත තියෙන්නේ කය අසුර කරගෙන පොද වස්තුරුපේ මහා භූත රූපේ අසුර කරගෙන සිතේ තියෙන නාම ධර්ම ටිකයි මහා වස්තුරුපේ මහා භූත රූපේ ඇදී ටික නිසායි සිත තවතී. එහෙම වෝතන තියෙන සිතේ නාම ධර්ම ටික ප්‍රහදන්නේ නැහැ. විඥානය නිසා නාම රූප නාම රූප නිසා විඥාන කියන ධර්මතාව දෙකම දතේටි. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් වෙනවා. හැබැයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය අපි දත යුතුයි එක් සහජක විද්‍යුත් කියන තව ප්‍රත්‍ය වල වෙනස් වෙනවා. එතකොට ඒ නිසා රූප කියලා නාම රූප කියලා දකිනකොට ද්‍යාකාරිකම දත යුතුයි යන්නේ. එකෙන් දැන් මේ නාම රූප කියලා අර්ථ දක්වන්නේ ප්‍රතිසන්දි මට්ටමේ සිතකද එහෙම නැත්නම් විපාක මට්ටමේ සිතකින්ද ප්‍රෝත් විපාක මට්ටමේ සිතකින්ද කියලා තරගල ගතේ. ප්‍රතිසන්දි මට්ටමේ සිතකින් නාම රූප වෙන එකත් ඊට පස්සේ නාම රූප නිසා විඥානය වෙන එකත් අතර වෙනසක්. එතකොට මොකද ඊට පස්සේ එක්ෂණික උපදින අරමුණ වලදී නාම රූප නිසා විඥානය විඥාන නිසා නාම රූප වෙනවා කියන එක දෙකේම ගොඩක් අර්ථය ළඟින් යනවා. නමුත් නාම රූප දෙකේ අන්‍යමතකේ ලෝභය තියෙනවා. කොහොම උපකාරී වෙලා සිටියක්ද මේ කොච්චර කෙරුවත් ඕකේ තව ඉඳනවා විප්‍රයුක්ත කියලා ප්‍රත්‍ය. ඒ කියන්නේ නාමයයි රූපයයි දෙක නිසා විඥානය පවතින විඥානය නිසා නාමයි රූපයි පවතිනවා. හැබැයි හැම වෙලාවෙම විඥානයේ එක්ක දෙදිලා නැහැ, විඥානයේ ගැටලා නැහැ. මේ රූපේ වෙන වෙනම තියෙද්දී අන්න පුතේ කොටතර කියන ගොඩක් ගමුවේ ඉඳ අපි එක දැනට හස්තකම් කියන දැනට තේරුම් ගන්න නාම රූප කියනකොට ප්‍රසාද එකෙන් උපාදාය රූපත් ගතේ සිටේ තියෙන නාම ධර්මයි උපාදාය රූපයි ගන්න අවස්ථාව පුත්තේ සිටේ තියෙන නාම ධර්මයි මහා භූත රූපයයි ගන්න අවස්ථාවත් මේ. එතකොට නාම රූපයි කියනකොට මේ දෙආකාරෙම රූපයේ ගත යුතුයි. ඒකයි රූපය කියලා කියන්නේ චත්තාරෝච මහ භූත චතුර්ණච මහ භූත නම් උපාදාය රූපං කියලා මේ දෙකම නම් කරන්නේ රූපය කියලා කියනකොට ඒක දෙකම රූපය. ගාවත තව තියෙනවා තර්කයක් කියන්නේ ඇසට පෙනෙන වර්ණ සතහන උපාදාය රූපය. අභියස් පේන්න තියෙනදී ප්‍රශ්නේ තියන්නේ ඇස් පේන්නේ නැති එකද අකුරු පොඩි එකද? ඇතට පෙනෙන වර්ණ සතහන උපාදාය රූපේ කන්නාගිය හැදෙන ප්‍රතිබිම්බයේ නිරිඹුවක් නම් ඒ බාහිර යන පැනවීම කරන්න බැහැ නේද? නමුත් සමචිත්ත පරියාය වැනි සූත්‍රවල උපාදාය රූපේ බාහිර යන්නේ ස්ථිර කරනවා මේ පහදා දෙන්න. දැන් තියෙන ප්‍රශ්නේ ඇහැට පෙනෙන වර්ණ සතහන කණ්ණාඩියේ හැදෙන ප්‍රතිබිම්බයේ කණ්ණාඩිය හැදෙන ප්‍රතිබිම්බයක් වර්ණ සතහනක නිරුද්වක් කියලා පෙන්න එකත් වර්ණ සතහන. නිරුද්වක් ඒ බාහිරය යන පැනවීම නිරුද්වක් නම් ඒ බාහිරය යන පැනවීමක් කරන්න බැහැ. දැන් මම තියෙන ප්‍රශ්නේ ඇයි එහෙම පැනවීමක් කරන්න බැරි? ඒකට හේතු ඉන්නවා. කමන්නකම මේක මේ මෙජ වෙන කන්නේ කවුද මේක දිනාපුවා? අපි කාටත් හදයි හොඳ තර්කයක් අපි කතා කරමු. ඒ කියන්නේ මම අරදාම කියන්නේ ශ්‍රද්ධාවෙන් හේ කියලා පිළිගන්නවට වඩා කතා කරලා හිතලා හරියටම ගැළපෙනවා නම් අපි ඒක ගන්නවා. නැත්තම් අපි අයින් කරනවා. ඒකෙදී අපි ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මම ඉතින් ඒක විදිහට කෙනෙක් දහමෙන් එහෙම ලැජ්ජ වෙන විදිහට කටයුතු කරන්නේ.
දැන් තර්කයක් හරි. දැන් අපිට පොඩි යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකද්ද? ඇහැට පෙනෙන වර්ණපතහම කණ්ණාඩියට රැටෙන ඡායාවක් වගේ. ඇහැට පෙනෙන විදුලියක් වගේ නම්, ඒ කියන්නේ කිසිම දෙයක් ගත ගන්න බැරි ශුන්‍යතාවයේ මිත් එකක්ම ඒක බාහිරයි කියලා පැනවීමක් කරන්න බැහැ නේද කියලා මට තියෙන ප්‍රශ්නේ ඇයි බැරි? කියන්නේ. නහක කරන්නේ. අමාරුද නේ කවුද කියන්නේ? එතකොට එතනදී මෙහෙම කාරණාවක් ගන්න. දැන් ඇහැට පෙනෙන වර්ණ සතහන ගන්න. දැන් වර්ණ සතහන ගත්තාම මහ භූත වලට අයිති නැති වෙන්න පුළුවන්. ඇහැටත් අයිති නැති වෙන්න පුළුවන්. නමුත් ඇහත් මහ භූතත් කියන දැනට පොසවලන මොකන්නේ ඇහැට සාපේක්ෂව බාහිර නැහැ. අපි කතා කරන්නේ වෙන දෙයකට සාපේක්ෂව නෙවෙයි. ඇහැට සාපේක්ෂවයි. එතකොට හැම වෙලාවෙම ආධ්‍යාත්මික බාහිර කියලා පුද්ගලයට සාපේක්ෂව බෙදන්න එපා. එහෙමද? පුද්ගලයට සාපේක්ෂව බෙදනවා බෙදනවා නම් යථාර්ථයේ අපි අයින් වෙනවා. එහෙමනම් පුද්ගල වශයෙන් කතා කරේවි. පුද්ගල භාවයෙන් කතා කරනවා නම් මේ කය බාහිරයි කියලා ගන්න හැක අපිට. ඈ අපේ ශබ්දයත් බාහිරයි කියන්නේ. ගන්ධයත් බාහිරයි කියන්නේ. එතකොට මේ කය ආධ්‍යාත්මය කියලා ගන්න පුළුවන්. අපේ සද්දය ආධ්‍යාත්මිකයි. මගේ සද්ද මේක ආධ්‍යාත්මික අනුගේ සද්ද බාහිර කියලා ගන්න පුළුවන්. පුද්ගල භාවයෙන් ගන්න. නමුත් යථාර්ථයෙන් ගත්තාම හැම වෙලාවෙම ඇහැට සාපේක්ෂවයි රූපේ බාහිර වෙලා තියෙන්නේ. එහෙම නැතුව බාහිර කියලා කියන්නේ එතන ඇතිකමකින් පෙන්වන්න හදන සිද්ධියක් හෝ එහෙම දෙයක් නෑ කියන හදන සිද්ධියක් හෝ නෙමෙයි. දැන් අපි නිකමට කියමු ඇහැ තිබුණට අපිට ඕනේ සතහනක් ඇහෙන් බලන්න පුළුවන්ද? මහභූත ටික විතරක් තිබුණොත් ඒත් අපිට ඕනේ සතහන හදලා බලලා ගන්න පුළුවන්ද? ධාතුනානත්වය කියන එකක් තියෙනවා. අවකාශ ධාතුයේ සතර මහා ධාතු රාශි වෙලා තියෙන ආකාරයත් ඕනේ. මේ ඇහැතු මේ ඇහෙන් බැලුවාම මහ භූත නිසා පෙනෙනවා. හැබැයි ඇහැට අපි අර කිපොහතර පෙන්නන අපි ඡායාව ගත්තොත් අපේ ඒකේ කණ්ඩායමේ ඉදිරියින් ඉන්න කෙනාට අයිතිත් නැහැ. වීදුරු වලට අයිතිත් නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ වීදුරු ඇසුරු කරගෙනයි පවතින. වීදුරු නැතුව කවදාවත් ඡායාව පතිත වෙනවද? ඒ නිසා මහ භූත ටික අසුරු කරගෙනමයි පවතින්නේ. ඒකයි ඒක හැඩයක් බලන්න තමයි අපිට ඇත්තම 10000ක් ගන්නක් යන්න වෙන්නේ. දරුවා බලන්න යනවා, පුතා බලන්න යනවා, අම්මා බලන්න යනවා කියලා අපිට යන්න වෙන්නේ මොකක් නිසාද? ඒ හැඩේ චිත්තජයසිකට හෝ ඇහැට හෝ විතරක් අයිති නම් මෙතනින් ගම්ම අම්මවට අගලා තියෙන්නේ මොකක් වත්ත දැලුව ඉවරයි. නමුත් එහෙම නැහැ. මහභූත ටික තියෙන්නත් ඕනේ. චිත්තජයසික ටික තියෙන්නත් ඕනේ. චිත්තජයසික ටිකින් හදන්නේ ප්‍රසාද ටිකයි චිත්තජයසික ටිකයි. ඒ කියන්නේ ඇහැ තියෙනවා කිව්වහම ඇති. ඇහැ තියෙනවා කිව්වහම යකින් තියෙනවා විඥාන නාම රූප සලායතන වල තියෙන්නේ කියලා. එතකොට මේ ටිකේ සම්බන්ධය එක දිගටම තියෙනවා. ඒක රූපේ එනකොට සලායතන පැත්ත පස්ස කියන එක පනවද විතරයි තියෙන්නේ. මේ ඇහැ පවිඥානක ඇහැට ගෙලින්ම මේ රූපය හම්බවෙන්නේ. ඒක සිද්ධියක් තියෙනවා. එතකොට එතන තියෙන සිද්ධියක් තියෙනවා අවස්ථාවත මහ භූත කියන තැනක ඇහෙන්ම රූපේ හදලා ඒ ඇහැටම ගැටලා මේ තියෙන්නේ. එහෙම නැතු තියෙන්නේ වේගවත්කම අපිට තේරෙන්නේ අපිට තියෙන රූපය ඇහැට ගැටෙනවා නෙවෙයි කවදාවත්. මේ ඉන්ද්‍රිය දුක් ඇහැ ඉන්ද්‍රිය කුත් එක ඉන්ද්‍රිය කියන ප්‍රදාන සතර මහා ධාතුව තියෙන තැනක ඇහෙන්න වර්ණසකහන් ටික උදුරලා අරගෙන රූපයක් හදලා ඒ රූපේ මේ ප්‍රසාදයකට ගැටලා තියෙනවා. අර මං කියන්නේ දැන් බල්දකක් ගන්න බල්දකකින් වැඩ දෙකක් කරන්නේ. හුද්දටම කරවල වෙලාවක බල්දකක් තියෙන කියලා පේනවද? ඒ බල්දකෙම ආලෝක කරලා ඒ බල්දකෙම තමව පේනවා. එයාගේම ආලෝකෙන් එයාව පේන්න රඟක් කරලා තියෙනවා නේ. කොහොමද ගෙදර කියලා කල්ලා බලන්න වෙයිද? හරිද? එතකොට තමම්ම ආලෝකමත් කරලා ඒ ආලෝකෙන් තමවම පෙන්නන්න රඟක් කරලා තියෙනවා. ඒ වගේ මේ ඇහිම රූප හදලා ඇහැට ගැටෙන්න හදලා තියෙනවා. ඒකයි බාහිර රූපේට කියන්නේ අපි කියවන දැන් රූපේ හැදෙන්නේ මොකෙන්ද? අවිද්‍යා කර්ම තමා පංච උපාදාන ස්කන්ධේ රූප උපාදාන ස්කන්ධේ හැදෙද්ද ওই ප්‍රත්‍ය පහ කියන්නම වෙනවා. එතකොට ඇහැට පෙනෙන රූපේ වර්ණ සතහන කියන එක පංච උපාදාන ස්කන්ධේ රූප උපාදාන ස්කන්ධේ ඇයිද කියන්නේ? හොඳට විශ්වාසලා ඉතිගිය. තව තවත් තවරක් තවරක් දෙනවා. හයිදී ඇත්තටම රූපේ වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ කියන මේ ඔක්කොම රූප ටිකත්, බාහිර රූප ටිකත්, ආධ්‍යාත්ම රූප ටිකත් ඔක්කොම රූප ටික රූපවදන් කරලා තියෙනවා. එතකොට උගල අහලා තියෙනවා නේද රූප උපාදාන ස්කන්ධේ හැදෙන්නේ කොහොමද? අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් නේද? එතකොට මේ බාහිර වර්ණ රූපය බාහිර කියන්නේ හැක් වාදයේ වර්ණ රූපේ හැදලා තියෙන අවිද්‍යා කර්ම තණ්හා ආහාරය. අන්න හොඳට හිතන්න වෙන තැන. ඇයි මේ රූපේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය ලෝකයේ ඇතිවීම ලෝකයේම නැතිවීම ලෝකයේ නැති කරන ප්‍රතිපදාව භව්‍යක් වුණ සර්වදේ පාන. දැන් ඊට පස්සේ ලෝකය කියන්නේ මොකද්ද කියලා අහුවහම ඇහැ ලෝකයයි රූප ලෝකයයි චක්කු විඥාන ලෝකයයි කන ලෝකයයි ශබ්ද ලෝකයයි රූප විඥාන ලෝකයයි. දැන් අපිට ඇහැ භව්‍යක් වුණ සර්වදේ කියලා කිව්වොත් කිසිම තර්කයක් නැති නිකන්. චක්කු විඥානයේ භව්‍යක් වුණ සර්වදේ කිව්වොත් කිසි තර්කයක් නැති නිකන්. රූපේ බඹයක්කම් ඔය පෙනෙන රූපේ මේ බඹයක්කම් ශරීරයේ තයිති කියලා කිව්වොත් පිළිගන්නවද? තර්කයක්. එතකොට හරියටම වුණෝ ලෝකෙම බඹයක්කම් ශරීරයෙන් දැකපු දවසට අහතව මත්තර වෙනවා. වෙනවා. බාහිර ලෝකයක් වුණා ඉතුරු වෙන්නේ නැහැ. ඇයි මේ රූපේ බාහිර රූපේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදලා කියලා කියන්නේ වෙන මොකුත් හිත නෙවෙයි. මේ ඇහැ හැදලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන්. මේ ඇහෙන්නම් මෙබඳු වර්ණකතනක් හදලා දෙන්නන්නේ. එහෙනම් මේ දෙනෙන රූපයට කියන්න තියෙන ප්‍රත්‍ය ටික තමයි මොකද්ද? ඇහැ හැදෙච්ච ප්‍රත්‍ය ටික. මට රතුපාට කණ්ණාඩියක් දාලා අර විත්‍ය දිහා බැලුවොත් විත්‍ය රතුපාට වෙයි. අපි කවුරුන් දාගෙන බැලුවොත් විත්‍ය රතුපාට වෙන්න තියෙන හේතු ටික මොකද්ද? රතුපාට රූපයක් පේන හේතු මොකද්ද කියලා වොත් කණ්ණාඩිය කියන්න වෙන්නේ නැද්ද අපිට? කණ්ණාඩිය හැදි හේතුට කියන්න වෙනවා මිසක ඒ විත්‍ය රතුපාට වෙලා පේන රතු රූපයක් පේන හේතු මොකද්ද කියලා අහුවොත් කියන්න වෙන්නේ මොකද්ද? කණ්ණාඩිය තමයි. කන්නාඩිය ඇඳලා තියෙන හේතු ටික තමයි කියන්න වෙන්නේ ද්විතීය රතුපාට වුණා. ඇයි? කන්න යම් යම් කරුණු ටිකකින් කන්න රතුපාට කන්නාඩියක් ඇඳලා තියෙන්නේ ඒ කන්නාඩියෙන් බලනකොට ද්විතීය රතුපාට වෙලා තියෙන්නේ. දැන් ඕගලන්ට පුළුවන් ද්විතීය රතුපාට වෙන්න හේතු ටිකක් පෙන්වන්නද බාහිරින්? මේ කන්නාඩිය නැතුව ඒක හැදෙන කෑලි ටික නැතුව ද්විතීය රතුපාට වෙච්ච හේතු ටිකක් පෙන්වන්නද බාහිරින්? පුළුවන්. ඇහැට තාපේක්ෂව රතුපාටක් නොපෙනෙනවත් නෙමෙයි. ඇහෙම පිටි රතු පාට කරලා ඇහැටම රතු පාට පිටියක් පේන සකස් කළා නෙමෙයිද තියෙන්නේ? රතු පාට පිටියක් තිබිර රතු පාට පිටියක් අපිට පේනවද? ඇහෙන්න පිටිය රතු පාට කරලා ඇහැටම රතු පාට පිටියක් පේනලද තියෙන්නේ? හරි. එතකොට මේ රූපෙට කියන්න වෙනවා ඇහෙන්ම හදලා තමයි. නමුත් ඇහෙන් බලන්න පුළුවන් මට්ටමක තියෙන හින්දා ඇහැට ගැටෙන මට්ටමක තියෙන හින්දා බාහිරයි කියලා කියන්න වෙනවා ඒක. රතු පාට කියනක බාහිරයි කියන්න වෙනවා ඇහැට සාපේක්ෂ. හැබැයි ඒක මහ භූතයන් නිසා පවතින, විත්‍ය නිසා පවතිනවා කියන්නේ නෝ විත්‍ය කියන්න බෑ ඒක. මහ භූත නිසා පවතිනවා කියන්නේ නෝ මහ භූත කියන්න බෑ. මොකද විත්‍යවත් නොතිබුණා නම් රතු පාට පතිත වෙලා තියෙන තැනක් නැහැ. නමුත් ඒ රතු පාට විත්‍ය නිසා කියන්න වෙනවා විත්‍ය කියන්න බෑ. ඊට පස්සේ ඒ රතු පාට ඇහැට සාපේක්ෂව බාහිරයි, විත්‍ය නිසා ඒක උපාදායයි. විත්‍ය අතුරු කරගෙන තියෙන විත්‍ය නෙවේ. හැදිලා තියෙන්නේ හැබැයි මොකද්ද? මොකද වීදුරු කෑල්ලක් දැන් අර කෑලි හැදෙන්නේ නැහැ රතු පාටයකට. වීදුරු රතු පාට වීදුරුවක් ඊට පස්සේ ඒ ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් ඔය වගේ කැරිට ඉස්සර කියන්නේ. නිත්‍ය රතු පාට වෙන්න තියෙන හේතු ටික මොකද්ද කියලා අහුවොත් ප්ලාස්ටික් ෆ්‍රේම් එකේකුයි රතු පාට වීදුරු කෑල්ලකුයි කියලා මෙහෙ කැලේ ටිකක් ඉස්සර කිව්වහම අපබල නේ මොකද්ද කියලා අහන්නේ වෙන එකක් කියන්නේ නැහැ. ඒ වගේ තමයි තේන්නේ වර්ණගතහන කියන්නේ මොකද? අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාරයි. ඒක අපිට පුදුම මේකත් අවිද්‍යාවෙන්ද හැදුනේ කියලා අපි එහෙම යත කියන. ඈ මේ කර්මෙන්ද හැදුනේ මේ ප්ලාස්ටික් කැල්ල? තණ්හාවටද හැදුනේ මේකත් කියලා හිතන. නමුත් මෙතන මහ භූත ටික නෙවේ ගැන නෙවේ මේ කතා කරන්නේ. මේක බොහොම සියුම් සිද්ධාන්තයක්. ඒක දර්ශනයක් කියලා කියන්නේ. දැකේ මාත්‍රයකට ලෝකේ උපදීන. ඇති මාත්‍රයකට කන උපදින ලෝකයේ කියනක උපදින ලෝකයේ කියනක පිටි එකක් නෙවෙයි කියන එකක් නෙවෙයි යන්තිච්ච සමුදේ ධර්ම සම්බත නිරෝධ ධර්ම අවස්ථාවට හතරම නැති වෙනවා කියලා කියන්නේ ඒකයි. කණ්ණාඩි දිහා බලනකම් මේ රතු පාටද පෙනේ. කණ්ණාඩි ගැලෙවුත් හෝ අහක බැලුවොත් මොකද ආපහු මේකට දැන් අපි පැත්තකට ගිහිල්ලා අපි දැකපු අත්දැකීමෙන් රතු පාට පිටියක්ම හිත හිතා ඉන්නවා. අපි රතු පාට පිටියක් කියලා හිතන වෙලාවට චිතන සමහර විටක තියෙන්නේ මොකක්ද? කහ පාට එකක් වෙන්නේ. හා කහ පාට එකක්ද තියෙන්නේ රතු පාට එකක්ද තියෙන්නේ කියලා බලමු කියලා රතු පාට කණ්ණාඩිය දාගෙන තක් ගලවනවා. වරහට ආයෙත් රතු පාට. රතු පාට පිටියක්ද තියෙන්නේ කියලා හිතාගෙන ආපහු යනවා. ආයෙත් කණ්ණාඩිය අත්දැකීමෙන් තොරව අවුලක් නැති හිතක් අපිට හයියන්නේ. කන්නාඩි අධ්‍යක්ෂණයෙන් තොරව ඒක ඇඳගත් නැතුව ඒක දෘෂ්ටි වශයෙන් වන්නතු පවතින ස්වභාවය තිහි කෙරුවොත් අපිට හම්බ වෙයි ධිට්ඨිය කියන එක හැදිලා තියෙන්නේ කොහොමද? ධිට්ඨිය කියන එකකට ආවෙනික විච්ච වර්ණය මොකද්ද කියලා ඇහෙන් බලලා ගන්න බැරි මූණට තියෙන. එහෙම අවබෝධයක් කියනකොට ආයෙත් ඇහෙන් බැලුවොත් අපිට පේන්නේ රතු පාට. හැබැයි රතු පාට පේනදි අපි එතන ගන්නවා මේ රතු පාටද පෙනෙන තැනක පවතින ඇත්ත තමයි මොකද්ද? gadul වැඩි දිනචෝලින් හැදුලා තියෙන්නේ ඒකේ පාට මෙන්න මේකයි කියලා නොවනින් දන්නවා ඇහැට මෙහෙම රතු පාට පෙනෙන. ඊට පස්සේ පැත්තකට ගියහම දැන්නම රතු පාට චුට්ටක්වත් නැහැ. දැන් තියෙනවා නම් තියෙන්නේ gadul වැඩි දිනචි ටික පා නොවනින් දන් ටිකක් විතරයි. අපිට නිමිති මොකුත් හිටින්න බෑ. ඒ කියන්නේ සිහි කරගන්න විදිහ නිමිති හිටින්න බෑ. නිමිති හිටියොත් ඒක කර්මයක් වෙනවා ප්‍රඥාවතම විතරයි. ඒ වගේ අපි දන්නවා දැන් ඒ රතු පාට කණ්ණාඩියක බැලුවා වගේ දැන් මේ ඇහෙන් කර්මද ඇහෙන්නේ මේක බලන් දෙලා තියෙන්නේ. මේ ඇහෙන් බලනකොට උන හැඩතටහක් හදලා පෙන්නනවාමයි. දැන් මේ පෙන්නන හැඩතටහම පතිතදල තියෙන්නේ පටිඝාපෝතේජෝ වායුව කියන සතර මහා ධාතුව තියෙන තැන. හැබැයි සතර මහා ධාතුව නෙමෙයි. දැන් මේ දෙන්නේ හැඩතට ඔක්කොම රතු පාට වගේ. එතකොට ඒ නිසායි මේක උපාදායයි. මහ භූත ටික ඇතුළු කරගෙන තියෙයි මේ චිත්‍රය. අවිද්‍යා කර්ම තමයි ආරගෙන මේ ඇහැ ඇතුළු ප්‍රත්‍ය ටික තමයි මේ රූපයේ හැදෙන්න තියෙන ප්‍රත්‍ය ටිකට කියන්නේ.
අපි අහකට ගන්නකොට දැන් රතුපාට නෑ වගේ මේ පෙනෙන සතහන එකක්වත් නෑ යථාර්ථය. නමුත් අපිට යථාර්ථය හිතන්න සිහි කරන්න තාම හයියක් නෑ. ඒකට තමයි අපි මේ යථාභූත ඥාන දර්ශනේ නෑ කියලා කියන්නේ. අපි තාම ලෝකේ කියලා කියන්නේ විඥානය අධ්‍යක්ෂින් විතරයි. අපි භාවනා කරනවා කියන්නේ අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් මේ විඥානයේ අධ්‍යක්ෂ විපස්සාවයතනේ අපහැරෙන පෞතින ඇත්ත සිහි කරගන්න නොවත අසු කරගන්න පුළුවන් අයියක් අපිට එන්නවා. යථාභූතය කියන්නේ රතුපාට කණ්ණාඩිය දාගෙන බලනකොට මුත්‍ය රතුපාටයි කියලා දැනෙනවා. කණ්ණාඩියෙන් අහකට අරගෙන කණ්ණාඩිය අධ්‍යක්ෂින් තොරව මුත්‍ය ඇදලා තියෙන්නේ කොහොමද? මුත්‍යකට ආවේනික වෙච්ච නියම ඇත්ත මොකක්ද කියලා අහගන්න වෙනවා. ඒක අහගන්න වෙන්නේ කණ්ණාඩි බල දාලා බලපු ඇහැකින් තොරව නුවණකින්ම දැකපු කෙනෙකුට විතරයි. ඉස්තරලාම කණ්ණාඩිය නැමැති ඇහැකින් බලන්නේ නැතුව නුවණකින් විතරක් ඕකේ පවතින වර්ණය දැකපු කෙනෙකුට හිතියනම් හිතේ බුදුහාමුදුරුවෝ විතරයි. එහෙම දැකලා කණ්ණාඩියෙන් බලන අපිට කියනවා. ඉතින් කිව්වත් අපි බලන්නේ කණ්ණාඩියෙන් ඉඳ අපිට පේන්නේ නැහැ මේ දෙදෙන දෙය ඇත්තට. එතකොට රූපේ බාහිරයි කියන එක සහේතුකව තවත් කියන්න පුළුවන් කමක් තමයි ආධ්‍යාත්මික කියලා අපි එකමත ගත්තොත් ඇහැපැත්තට අයිති නැතුව මහභූතයන්ට අයිති නැතුව පහළවීම නිසාමයි ඒක ජීවිතයට අයිති සිද්ධියක් නෙමෙයි කියනවා. මොකද මේ ප්‍රසාද ටික නිසා ඔසෝල පෙන්වන එක ඒක ඇඟලෙන් බාහිරයි කියලා කියන්නේ ඇහැ සාපේක්ෂව. හැබැයි මතකින් ඇහෙන්ම ඇහැට දාපු කාචයෙන්ම විත්‍ය රතුපාට කරලා රතුපාට විත්‍යත්ම දකින්න හදලා තියෙනවා. ඒ ඇහැම ওই කාචය වෙනස් කරන සිද්ධියම තමයි මේ වෙලා තියෙන කර්මයට වෙලා තියෙන ප්‍රසාද ටික කර්මයේ රළු වෙනකොට ප්‍රසාද රළු. ඒබඳු ප්‍රසාදයට රූපයක් හදලා ඒ මත්තමට විඳින්න හදලා. ආයෙත් හිත තව ටිකක් සිවුම් වෙනකොට හිතේ තියෙන චෛත්‍යික ඉතා සුමට වෙනකොට සුකුම වෙනකොට ප්‍රසාද ටික සුමටයි සුකුම. එතකොට පෙනෙන රූප සිවු. ඒ මත්තමට ආයේ දැන් අහසේ තියෙන රූපත් අපිට පේන්නේ නැහැ. දැන් මේ වෙලාවේ මේ අහසේ රූප නැද්ද? රූප කලාප වුණ තරම් නැති. ඇයි පේන්නේ නැත්තේ? රූප නැද්ද? අපිට දැන් ඇහක් නැහැ ඒ මත්තම. ඇත් නැහැ ඒක. ඇත් නැහැ. තියෙන මත්තමට තමයි රූප ගහලා තියෙන්නේ. ඔගොල්ලෝ හිත වැඩුවොත් මේ ඇහැ තාම සිවුරුයි. එදාට ඒ ඇහැට මේ අවකාශයේ තියෙන රූප පෙනේ. රූප පෙනේ. එතකොට ඔයගොල්ලන්ට පෙනේ ඇහෙන්ම රූප හදලා අපිට පෙනෙනව මිසක ඒක මෙහා රූප තියෙන අපිට පේන්නේ නැහැ යන දර්ශනයයි කියන්නේ. ඒ කෙලෙස් නැති කෙනෙක් කෙලෙස් එකක් දීලා. ඇයි අපිට නොපෙනෙන දෙයකින් දෙයක් කොහොමද නිම්මත ගන්න? අර කතාවක් කියන්නේ අවබෝධ තේරෙන්නේ සමුදයට සාපේක්ෂයි මොකක්ද? දැන් සාපේක්ෂතාවයක් තියෙනවනේ ලෝකෙ. ඈ දැන් අපි කියමු උඩට සාපේක්ෂයි යට, උතුරට සාපේක්ෂයි දකුණ, නැගිනේට සාපේක්ෂයි බටහිර. ওই විදිහට අපි ප්‍රතිවිරුද්ධ ධර්මතා තියෙනවනේ. එතකොට සමුදය අපි කියමු පහන් දැල්ල පත්තු වීමට සාපේක්ෂයි මොකක්ද? නිවීම. නිවීමට කුමක් සාපේක්ෂයි? පත්තු වීම. ඊළඟ දිවස් නිවීම එකට කොහේද සාපේක්ෂය? නිවීමට අපි සමුදයට සාපේක්ෂයක් කියන්න පුළුවන්. නිරෝධයට සාපේක්ෂයක් නෑ. ඇති දෙයකට සාපේක්ෂ නැති බව කියන්න පුළුවන්. නැති දෙයකට සාපේක්ෂය තියෙන්නේ. ඒ වගේ පිටියක් මේ තියෙන්නේ. එතකොට අපිට ආයතනයෙන් පෙනෙන දෙයට සාපේක්ෂව කතා කරන්න පුළුවන්. නමුත් නොපෙනෙන දෙයට රූප තියෙනවා. නමුත් අපිට නොපෙනෙනවා. කියන සිද්ධිය ගන්න බෑ අපිට.
ඇයි රූප තියෙනවා කියන නිගමනයකට අපි ඇවිල්ලා තියෙන්නේ අද අපිට පෙනෙන තියෙන රූපයකට සාපේක්ෂව කතා කරන සිද්ධියක් විතරක අපිට තියෙන අත්දැකීමකින් නෙමෙයි. බැරි වෙලා අද අපිට ඇහැට පෙනෙන රූපයේ පිළිබඳව තියෙන අත්දැකීම නොවුනනම් ඒක උදේ ඒ රූපයකට සාපේක්ෂව කතා කරන කතා කිරීමක් නැහැ. අපි කතා කරලා තියෙන රූපයකට සාපේක්ෂව මිසක ඇහැට සාපේක්ෂව නෙවෙයි. ඒනි කියන එක තේරෙනවා. ඒ කියන්නේ මොකක් අහන්න සරිත් මහ රහතන් වහන්සේගේ පොතිත මහ රහතන් වහන්සේ මොකද මේ ස්පර්ශ ආයතන 6ම නැති වුණොත් මොනවද තියෙන්නේ කියලා අහන. ඒ කියන්නේ දැන් අපි කතා කරන්නේ ඇහැ නිසාන රූප උපද්දලා පෙන්වන්නේ. ඇහැ නැති වුණොත් රූප කියන එක ගැන අපි මොකෝ දන්නේ නැත්තම් රූප තියෙනවා පේන්නේ නැහැ කියලා හෝ රූප තියෙනවා පෙනෙන දෙයට වඩා ලොකුයි හෝ කියලා මේ රූපය මුල් කාරණාව කරගෙන උඩට පහතට සියුම්ව උසස්ව අපිට යන්න කාරණා නැහැ. ඇහැ නැත්තම් හරිද රූප කියන එක ගැන දන්නේව නැත්තම් තමසේ කන නිසයි ශබ්ද උපද්දලා ශබ්ද හදලා ඇහෙන්නේ නම් උපන්න දවසේ ඉඳන් කන නැත්තම් සද්දේ කියන එක අපේ ජීවිතේ නැත්තම් ඔය වගේ ස්පර්ශ ආයතන හයියම නැති වුණොත් දැන් අපිට මොකද හිතෙන්නේ? හිතා ගන්න පරිසරයක් අපිට මොකුත් නැහැනේ. ඊටත් කුටිස මහරහතන් වහන්සේ අහනවා එහෙනම් මේ ස්පර්ශ ආයතන හයිය නැතිව මොකුත් නැද්ද එතකොට කියලා. දැන් ඇත්ත කියනවා නම් අවුත් කුලක් වගේ මොකද අපේ තියෙන්නේ තාම මොන හරි නිමිත්ත කෙල්ලෙන ගතියනේ. සරිත් මහරහතන් වහන්සේ දේශනා කරන කෙලෙස් නැති තැන කෙලෙස් උපදන්න එපා කියනවා. හරි ස්පර්ශ ආයතන හයම නිරෝධයේස නිරුද්ධ නම් ස්පර්ශ ආයතන හයම නිරුද්ධයි නම් මොකද්ද තියෙන්නේ කියලා අහන්න පුළුවන්. අර නිරෝධයට අහු ප්‍රශ්නේ ඔය තියෙන්නේ. නිවීමට කුමක් සාපේක්ෂද කියලා අහපු ප්‍රශ්නේ ස්පර්ශ ආයතන හයම නැත්තම් මොකද්ද තියෙන්නේ කියලා අහන එකේ අතර මොකද්ද තියෙන්නේ කියන ප්‍රශ්නේ ආවේ කොහොම සාපේක්ෂද? ඒ කියන්නේ ඇත්තටම සමායතන නිරෝධය කියලා කියන්නේ අපිට ආධ්‍යාත්මික ආයතනයන් නිසා ලෝකේ උපද්දලා තියෙන්නේ කියන තැනකින් ගත්තොත් උගලට දකින්න පුළුවන් නම් ඉබේමයි ජීවිතයේ ඕගොල්ලෝ සම්පාදනය කරලා තියෙන්නේ සමුදේ ස්වභාව කොටක හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන ඥාන දර්ශනේ ජීවිතය වෙනවා ඕගොල්ලන්ට. ඇයි ඕගොල්ලන්ට අපි කියමු කණ්ණාඩියට එබුණත් එබුණ නිසායි වටිනා කියලා බලනකොට නැති අහකට යනකොට නැති වෙනවා කියලා හිතන්න ඕනේ ඕගොල්ලන්ට. වතුරකට එබුණත් එබුණ නිසාමයි ඡායාව වැටෙන්නේ කියලා මොන කියනකොට අහකට යනකොට මේක නැති වෙනවා කියන එක හිතන්න ඕනේ. මොන කියනක ජීවිතය වෙලා අපේ. දැන් අපිට කණ්ණාඩියකට වතුරක් ගවට යනකොට හිත හිතා ඉන්නවද? නෑ. ඒක කියන්න ඉස්සලා තිබුණ නෑ. ගියන් පස්සේ තියෙන්නේ නෑ. අවස්ථාවකට උපද්දවගෙනයි පරිහරණය කරන්න කියන තැනකින් ජීවිතය දෙලා ඒවට ප්‍රතික්‍රියා දක්වන්නේ නෑ. කණ්ණාඩිය පවුඩර් ගන්න නෑ. ඒ වැඩ ටිකක් අපි කරවලා. කණ්ණාඩියෙන් පවුඩර් ගන්න නෑ. ඈ ඒකට මොට්ටුවක් තියන්න යන්නේ නෑ. දත් මද්දම් දෙන්නේ නෑ කණ්ණාඩියට. ඇයි ඒ? විශාල වැඩ කොච්චර කරලා කියනවා කියලා දිතත්. ඈ අර ඔකෙන් මොනක්ද? ඒ වගේ මේ යම් වස්තුවක් පෙනෙනකොට එහෙන් බලකො නිසායි මෙහෙම රූපයක් තියෙන්නේ කියන තැන දැන් අද අපිට එහෙම නෝනක් නැති නිසා හිත හිතා ගන්නවා. ඔගලන්ට මේ ප්‍රතිපදා වැඩිලා ඉවර වෙලා ඕක ඥාන දර්ශනය වෙලා තිබුණා නම් ඕකෙ මොගලන්ම වැඩ ටිකක් කරවන්න. මොකක්ද මේ ඉදිරියෙන් තියෙන රූපේ ගන්න හදන්නේ නැහැ, බයිද්ද හදන්නේ නැහැ, පේනයකට ගහන්න හදන්නේ නැහැ. ඈ ඔය වගේ ඕගොල්ලෝ සම්පූර්ණ අතපය බැඳලා තියෙනවා වගේ මේ රූප ආයතනේ අරබ්‍ය හිටි පිළිමයක් වගේ චර්යාවක් නිර්වාණය කරලා ඇති යථාර්ථය. ඈ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, රැවටෙන්නේ නැහැ. ලෝකයා කොහොල්ල බබාට ගහනවා වගේ මෙහෙම ගහද්දී මෙයා මේ සම්බන්ධ කිසිම ප්‍රතික්‍රියාවක් නොදක්වන මට්ටමේ ජීවිතයක් හදලා ඇති. ජීවිතයක් හදලා ඇති. ඒකේ කියන වැඩේකින් තමයි නුවණ කියන්නේ. එදාට හිත හිතා ඉන්න එකක් නෙමෙයි, ඒ විදිහට ජීවත් කරනවා. එතකොට හැත්තකට ගියාම මේක ඉතුරු නෑ කියන එක ආපහු ගියොත් බලන්න අවස්ථාවට හැදිලා 13 නානත් විත සංඥාවක් පහළ වෙනවා කියන එක වෙනවා. එතකොට ඒ මිසක එහෙම නැතුව කියනවා කියන තැනකින් එහෙම නැත්නම් හිත හිත බලනවා කියන තැනකින් කටුතු කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ අදවල තියෙන සිද්ධියත් එහෙමයි. ඇත්ත නොදකින්කොට කෙලෙස් එදිනකොට කෙලෙස්ම වැඩ කරවල තියෙනවා. කෙලෙස් කියන එකත් ඔයගොල්ලෝ හිත හිතා ඉන්නේ නැහනේ. ඔන්න තණ්හාව තණ්හාවෙන් නෝනේ, පටිගේ පටිගේෙන් නෝනේ, මෝහය මෝහය කියන්නේ මේක තමයි මේක ගන්න ඕනේ කියවන්නේ. ඇස් ඉදිරි පිටට එනකොට ඒකෙන් කෙලෙස් ටිකෙන් ඔයගොල්ලෝ වැඩක් කරවල. එක්ක එක ගන්න හදනවා, එක්ක ගහනවා, එක්ක බයිනවා, ඈ එක්ක ඇදලා දානවා කියලා මේ වගේ පෙනෙන දේ අරගෙන පෙනෙන දේත් එක්ක ගනුදෙනු කරනවා කියන සිද්ධියක් කරවල කෙලෙස් ටිකෙන්. පෙනෙනවා කියන දේක තියෙන ඇත්තම ඇත්ත දැක්කහම පෙනෙනවා කියන දේක තියෙන ගනුදෙනු කිරීම නතර වෙනවා. ඒකයි පෙනෙන දේ අරන් එයා හිතනවා කියනවා කරනවා කියන සිද්ධි ටික ඔයාලට කර්ම වෙන්නේ. ඈ සිතින් කියන කිරිටිය කර්ම වෙන්නේ. ඒකට හේතුව පෙනෙනවා කියන තරම තියෙන ඇත්තම දකින්නවා. එම් කෙලෙස්ටිකේ වැඩි තමයි කර්මස් කරන්නේ. පිළිහිටවනවා, කියවනවා, කරවනවා. හැබැයි ඒක ගනු දෙන තරම පෙරෙන්නේ. ඇහෙන දෙයත් එහෙම. මෝඩකම ජීවිතයේ වුණාම ඒක රාග දේශ මොහ කියලා සිතුවිලි ටිකක් දිමේ ඕගොල්ලෝ එක එක විදිහට හිනස් කරවල, අඬවල, පෙරලල, කෑගස්සල, උඩින් හිටවල, උඩින් හිටවල, පැත්තෙන් හිටවල තියෙන්නේ මේ. කෙලෙස් ටිකෙන් සම්පූර්ණ බෝලයක් කරකවන වගේ කරකවල තියෙන ස්පර්ශ ආයතනයි. නුවණ කියන එක ජීවිතයේ වුණාම උනේ මොකද්ද? මහා මෙරු පර්වතය ගොළුකින් ඉරෙන්නේ නැහැ වගේ අකම්පේ මනසක් ඇදලා අටලෝ ගහම කම්පා වෙන්නේ නැහැ කියලා කිව්වේ. පෙනෙන දේ අරබය හිතට යන්නේ නැහැ, කියන්න යන්නේ නැහැ, කරන්න යන්නේ නැහැ. හිතනවා නම් කියනවා නම් කරනවා නම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප. පෙන රූපය ඇත්තක් දන්නවා. තමම්ම හිතලයි මේ කියන්නේ, තමම්ම හිතලයි කරන්නේ, තමම්ම හිතලයි හිතන්නේ කියන එක දැනගෙනම හිතනවා කියනවා කරනවා. පෙනෙන දෙයට හිතන්නේ කියන්නේ කරන්නේ නැහැ. පෙනෙන දේ අරඹය හිතනවා කියනවා කරනවා කියනකොට කෙලිම අවිද්‍යාපච්ච සංකාරක. අවිද්‍යාව තමයි මේ දෙකෙන් කියන්නේ. පෙනෙන දෙයට හිතන්නේ කියන්නේ කරන්නේ කියන කමහින්දයි මේ කරන්නේ. කවදාවත් බුදුහාමුදුරුවෝ දේශනා කළා නේ රූපපච්ච සංකාරක, ශබ්දපච්ච සංකාරක කියලා නේ. අවිද්‍යාපච්ච සංකාරක තමයි තනකම තියෙන්නේ. පෙනෙන දේ ඇත්ත නොදන්නකම නිසා තමන් තුළ පිටින් කියන කරන්නේ. ඉතින් මේ ස්පර්ශ ආයතන 6 නිසා ලෝකයේ කියනක උපද්දලා පෙන්වන්නේ කියන කාරණාව නිසායි ලෝකයේ කියනක බබ්බැප්පවම ශරීරයෙන් පනවන්න පුළුවන් කියලා කිව්වේ. මේ ඇහැ චක්කු විඥානයේ කියනක හැදෙන්න තියෙන හේතු ටික අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ නැදකින් කියන ධර්මතා පහෙන් තමයි ඇහැ චක්කු විඥානය හැදෙන්නේ. ඒ හේතු පහෙන් තමයි රූප හැදෙන්නේ. ওই ධර්මතා ටිකම එකමයි. විදන්ත බැරිකම තමයි කිව්වේ. ඒ විදන්ත බැරිකම තමයි කිව්වේ. ඒකේ මේ ආද්‍ය මේ ඇහෙන් එහෙම රූපයක් හදලා පෙන්නකොට අපි මේ දෙන්න බැද්ද අද ඉන්නේ අපි කෙලෙසේකට. එකම දර්ශනයක් එකම සංසිද්ධියක් වෙනවා. මේ ස්පර්ශය නිසා රූපය පෙනෙනවා කියන සිද්ධියක් වෙනවා. නමුත් තමන්ට තමන්සා අනු කියලා බෙදීමක් බෙදන්න බෑ. බාහිර රූපය කියන එක අපිට ආධ්‍යාත්මික කියන වස්තුව කවදාවත් හම්බෙලා නැහැ. කෙලෙසේකට හැමදාම හම්බ වෙන්නේ. නමුත් ආධ්‍යාත්මික කියන වස්තුවක් වැඩක් කළා තියෙනවා. ඒක ජීවිතේ වල අපිට නිමිති නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. දැන් එදෙන වර්ණකටහන තුලයි අපි ආධ්‍යාත්මික බාහිර බෙදාගෙන තියෙන්නේ. එතකොට අපි වර්ණකටහන පිළිසිඳ දැක්කම ආධ්‍යාත්මික බාහිර බෙදන්න බැරි. නමුත් රූපේ කියන එක ඇති වෙන්න හේතු වෙන ධර්මතාවයක්. මෙහෙම සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධිය අපි කාට සාපේක්ෂවද ආධ්‍යාත්මික බාහිර කියන්නේ? අද අපිට ආධ්‍යාත්මික බාහිර වෙලා තියෙන පුද්ගලිකුට සාපේක්ෂව ඒකයි මම කිව්වේ. අතන ආධ්‍යාත්මික බාහිර කියන ධර්මතාවයක් තියෙනවා වෙනම ධර්මයකට සාපේක්ෂව. එතකොට අපි වගේ ගුටි කන කයක් ඉතුරු වෙන විදිහේ ආධ්‍යාත්මික බාහිර කෙලෙසයක් නෑ. දැන් රූපේ බාහිරවවත් චක්කුම් අජත්තම වචේ කියලා කියන්නේ මේ ටික ජීවිතේ ඉන්නේ. හැම වෙලාවෙම කර්මජ රූප ටික ජීවිතේන්ද්‍රිය කුච්ච කරනවා. එතකොට මේ ටිකේ පිටතල තමයි අපිට මේ බාහිර රූපය කියන්නේ උපදල පෙන්න. අද අපිට බාහිරය කියන කතාවක් කතා කරන්න වෙන්නේ මේ ආධ්‍යාත්මිකයි කියන සංයෝජනයක් තියෙන නිසා. යම් දවසකදී ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක් පරිහරණය කරන මම නැත්තම් කය කියන මෙන්න අතහැරෙනවා. එදාට පෙනෙන දේ පෙර නොතිබීම හට නිතර නැතුව නැති වෙනවා කියන කතාවක් කියන අනිසක පෙනෙන දේ බාහිරයි නේද? ඒක පෙනුනේ ඇහැ ආධ්‍යාත්මිකයි නේද කියලා හිතන්න ඕනේ නැහැ. ආධ්‍යාත්මිකය කියන එක නැත්තම් බාහිර කතාවකුත් නැහැ. බාහිර කියන එක නැත්තම් ආධ්‍යාත්මික කතාවකුත් ආධ්‍යාත්මිකයි කියන තරම් බාහිරයි කියන එක තියෙනවා. ඇයි? ආධ්‍යාත්මිකයි කිව්වම බාහිර නෙමෙයි කියන එක පෙන්නනවා. බාහිරයි කියන එක කිව්වම ආධ්‍යාත්මිකයි නෙමෙයි කියන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ අපිට මොකක්ද? මේ කෙරවලට කිව්ව ආධ්‍යාත්මික බාහිර කියන දෙකම නේද? මේක දර්ශනයක් එතකොට. පෙනෙන රූපේ එයාට තියෙන්නේ සමුදියේ ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරුද්ධ වෙනව නේද කියන තැනක දර්ශනයක් මිසක් ආධ්‍යාත්මිකද බාහිරද කියන තැනක නෙමෙයි දර්ශනය තියෙන්නේ. ඒ බඳු නේද නැහැ. කොහොමත් මේ ආධ්‍යාත්මික බාහිර බෙදන්න පුළුවන් මානසික මට්ටම තියෙන්නේ කාම භූමියේ මට්ටමේ කෙලේ තියෙන. මේකට අමුතුවෙන් කෙනෙක් විදර්ශනා කරන්න ඕනේ නැත්නම් සමත ක්‍රමතහනක් වැඩුවනම් මේ ආධ්‍යාත්මික බාහිර බෙදී අතහැරෙන. විදර්ශනාව කොහෙද? සමත ත්‍ෘප්තියක් තමයි ආත්මේ උදාහරක මට්ටමේ සංවේදන දුරු කරන්න පුළුවන්. අනුසය නැති කියලා නැති එක විතරයි
තියෙන්නේ. ඇයි පොත්වල බෙදලා දක්වන්නේ?
මොකේද?
සමහර පොත්වල රූපේ බෙදලා තියෙනවා ආධ්‍යාත්මික රූප බාහිර
රූප. ආධ්‍යාත්මික රූප බාහිර රූප කියලා බෙදන්නේ ආධ්‍යාත්මික රූප බාහිර රූප පරිහරණය කරන අය ඉන්නේ ඉඳන්. දැන් මහත්ය කාම භූමියේ යථාර්ථය ආධ්‍යාත්මික බාහිර නොවුනට කාම භූමියේ විපාකයක් විඳිනවනේ ආධ්‍යාත්මික බාහිර කියලා. එතකොට විපාකය විඳින තැනකින් එයාගේ මනස ගලව ගන්න නම් ඉස්සෙල්ල පෙන්වන්න ඔයා ආධ්‍යාත්මිකය කියලා විඳින රූපේ ඇත්ත මෙන්න මේකයි, ඒකේ ස්වභාවය මේකයි. බාහිර කියලා විඳින රූපේ ඇත්ත මේකයි, ඒකේ ස්වභාවය මේකයි කියලා පෙන්නකොට ආධ්‍යාත්මික රූපේ බාහිර රූපේ දෙකේම නොයලීමට බලනකොට තමයි එයා ආධ්‍යාත්මික බාහිර දෙකක් බෙදන්න බැරි තැනකට මනස ගන්න පුළුවන්කම තියෙනවා. ඇත්ත මෙතන. මේක ඇත්ත උනාට ඇත්ත තුල හැමෝම හැමදාම ඉන්නව නෙවෙයිනේ. බ්‍රහ්මයාගේ මට්ටමේ තියෙන ඇත්ත කාම ලෝකේ කෙනාගේ මට්ටමේ ඇත්ත නෙවෙයිනේ නේද? එතකොට ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තැනකදී යම්කිසි රාහුල රූපම් අතීත අනාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්දා වා ඕලාරිකං වා සුඛමං වා හීනං වා කුණ්ඨං වා යම් දුරේ සත්‍යකව සබ්බන් රූපා නේතමම නේතෝමස්ම නේතෝ අත්තති එවං හිත යථාහිත සමපඤ්ඤා දත්තං. රාහුල අතීතයේදී අනුවගේ අනාගතය අනුවගේ වර්තමානයේ අනුවගේ ආධ්‍යාත්මික බාහිර රළු සියුම් හීන ප්‍රණීත දුරළඟ හැම රූපයක්ම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා බලන්න. ඉලකතට පෝ ගන්න. තවදන කියනෝ අතීතදාන අගමෙය නප්පටිකං කිය අනාගතං යදතීතං පහිනං තං අපත්තං ච අනාගතං පච්චුප්පමයේ නම් මේ තත්ත තත් විපස්සති. අතීතය අනුව හිතන් දෙපා, අනාගතය අනුව හිතන් දෙපා. ඈ ඇයි අතීතයේ ප්‍රහාණය වෙලා අනාගතය ඉපදිල නැහැ. වර්තමාන ධර්මයන් ඒතන නොනි විදර්ශනා කරන කිරත උදෙන් කියපෙනවා. දැන් අපිට ප්‍රශ්නයක් බුදුහාමුදුරුව මේ ටික කිව්වනම් මේක බුදුහාමුදුරු කියලා නැහැ. ඒක බොරු. බුදුහාමුදුරුව මේ ටික කිව්වනම් මේක බුදුහාමුදුරු කියලා නැහැ. මේක බොරු වගේ තරක් වෙන්නේ. ඇයි අතීත අනාගතේ වර්තමානයන්ව බලන්න කියලා එක තැනක තියෙනවා. එක දැනග තියෙනවා අතීතය අනුව යන්නක අනාගතය අනුව යන්නක වර්තමානයක බලන. දැන් මොකද කෝකද බුද්ධ දේශනාව කෝකද බුද්ධ දේශනාව නැහැ. අපි කාම අතේරුම් ගතේ මේ දෙකම බුදුහමතුළු තමයි. හැබැයි මේක බෝධිපත් කියලා මට කියන්නේ මේක 10පත් කියලා මට කියන්නේ. එකම ගුරුවරයා වචන දෙකක් කතා කරනවා. කිව්වොත් හරි. නමුත් මේ ශිෂ්‍යයට කතා කළේ එක වචනේ. මේ ශිෂ්‍යයට කතා කළේ එක ආකාරයි. නමුත් ඔය ගුරුවරයා 10 පද්දයක් කියලා මේ වචනේම කිව්වොත් හරිද? ඈ? ඕ 10 පද්දේ කියලා හොඩි පද්දේ වචනේ, හොඩි පද්දේ කියලා 10 පද්දේ වචනේ කිව්වොත් හරිද? ඒකද ගුරුවරයා කියන්නේ අවශ්‍ය ශිෂ්‍යයාට අවශ්‍ය විදිහට වචන දෙකක් හරි 10ක් හරි එයාට ගැළපෙන විදිහට කියන එකද හරි? එහෙම කිව්වා කියලා එයා ධහම කිව්වම සත්‍ය ඒකට පරස්පරයක් කිව්වේ නැහැ. ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය මූපන්න තාම ඕදාහරික කෙලස්තිකව දුරු කරගන්න බැරි වෙච්ච නිවර්ණ දුරු නොවිච්ච මනසකට කිව්වා අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම නෝන මෙනෙහි කරා. මෙනෙහි කළ කෙලසත් අහින්න ක්‍රමයේ ගැ. ඔන්නේ අර බාල ධර්මද කිව්වා. නිවර්ණ ධර්ම දුරු වෙච්ච හොඳ මාර්ග ඥානය පහළ වෙච්ච කෙනාට කිව්වා වර්තමානයේ උපදින උපදින ධර්ම දිහිත තියන්න. අර 10 කම්පීස් ඉස්සරට ගිහින් එක එහෙම ගියා. ඒකත් අපි දත යුතුයි මේක කිව්වේ ඒ ශිෂ්‍යයාටයි ඒ කොටසටයි ඒකයි. ඒක මෙතෙන්ට පටල ගන්න නැති වෙනවා. මේක කිව්වේ මෙයාට. ඒක මෙතෙන්ට පටල ගන්න නැති වෙනවා. ඒ වගේ ආධ්‍යාත්මික බාහිර කෙලි ස්පර්ශ ආයතන 12ක් ගැන කතා කළා නම් අපි ඒක දත යුතුයි. මේක කිව්වේ මේ කාම ලෝකෙින්ද කෙනෙක්. එතකොට ස්පර්ශ ආයතන ආධ්‍යාත්මික බාහිර කියන අන්ත දෙකම පනවන්න බැරි දර්ශනයක් කතා කරන්නේ මේ කතා කරේ ලෝකෙම ඉතර කෙනෙක්ට. එතකොට ඇයි මෙහෙම එකක් නැත්තම් මේක වැරදි කියලා එහෙම නෙමෙයි අපි ගත යුතු ඒක සාපේක්ෂතාවයකින් හිතන ඒ පුද්ගලයාට සාපේක්ෂව ඒ ධර්මයට සාපේක්ෂව එකම දේශනාව බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞසල්‍ය නිසා විවිධාකාරයෙන් දේශනා කරනවා. එහෙම පරියාය නිෂ්පරියාය කියලා දෙකක් තියෙද? සෝපදිදේත නිබ්බාන සහ අනුපදිදේත නිබ්බාන කියන එකේදී පర్యాయ නිෂ්පర్యాయ කියන එකක් නේ. පర్యాయ නිෂ්පర్యాయ කියන වචනේ කතා කරන්නේ අපි පర్యాయ කියලා කියන්නේ එක එක ක්‍රමෝනේ. නිෂ්පర్యాయ කියලා කියන්නේ එක එක ක්‍රමවලට පෙන්වන්න නැතු පොදුයි. අපි කියමු මනුස්සයෝ මැරෙනවා කියලා කිව්වහම පర్యాయය. දැන් මිනිස්සු මැරෙනවා කියලා නේ කිව්වේ. ඕගොල්ලන්ට තව අහන්න පුළුවන් හාමුදුරුවෝ දෙවියොත් මැරෙනවද කියලා. ඔව් දෙවියොත් මැරෙනවා කියලා කිව්වම පරියායක්. ඕගොල්ලන්ට තව අහන්න පුළුවන් බ්‍රහ්මොත් මැරෙනවද හාමුදුරුවනේ කියලා. ඔව් බ්‍රහ්මොත් මැරෙනවා. දරුවල මම කිව්වොත් සියලු සත්වයෝ මැරෙනවා කියලා. නිස්පර්යා. දැන් ඕගොල්ලන්ට ආය අහන්න ඕනේ දෙවියොත් මැරෙනවද බ්‍රහ්මොත් මැරෙනවද මිනිස්සුත් මැරෙනවද කියලා අහන්න ඕනේ. සියලු සත්වයෝ මැරෙනවා කියලා මම තනි වචනෙන් කිව්වහම නිස්පර්යාය. ඒක මම කියන්නේ. දැන් ඔයගලන්ට වෙන වෙනම අහන්න ඕනේ නෑ දෙවියෝ මැරනවද බ්‍රහ්මෝත් මැරනවද මනුස්සයෝ මැරනවද මම මනුස්සයෝ විතරක් මැරෙනවා කියලා කිව්වා නම් පරයයක් එතකොට අහන්න සුදුසුයි දෙවියෝ මැරනවා ඔව් දෙවියෝ මැරනකොට බ්‍රහ්මෝත් මැරනවද කියලා අහන්න සුදුසුයි සබ්බේ සත්තාම විසන්ති සියලු සත්‍යය මැරෙනවා කියලා කිව්වහම අය අහන්න ඕනේ නෑ ඒ වගේ පරයය කියන්නේ ස්පර්යය ඔහොම එතකොට රූප දිහිතර නිබ්බාස අනුක දිහිතර නිබ්බානයේ පරියාය නිස්පර්යාය කියල එකක් නැහැ. ඒ කියන්නේ රූප දිහිතර නිබ්බාන කියලා පරියායකින් කිව්වොත් කොහොමද නිස්පර්යායකින් කිව්වොත් කොහොමද කියලා එහෙම එකක් නැහැ. සූපදි ශේෂ කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධ ඉක්ිරිය සහිතව සම්පූර්ණ රාග දේශ මොහ ප්‍රහාණය කරලා ජීවත් වෙන තැනට කිව්ව සෝපදේශ නිබ්බාන. ඒකට කියන පරියාය නම් කී? හරිද? නම් විතරයි. පරියාය ක්‍රම නැහැ, පරියාය නැහැ. වෙන නම් කී? ඔය සෝපදේශ නිබ්බාන කියන එකට කියනවා අපි අනුපාදා පරිනිර්වාණය කියලා. ක්ලේශ පරිනිර්වාණය කියලා. රහතන් වහන්සේ කියනවා. හරිද? ඊට පස්සේ ඔය විදිහේ එක එක නම් ටිකක් කියනවා නමුත් අර්ථ එකයි. පද ටික විතරයි වෙනස්. අනුපදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ කෙලෙස් අභං කියේ අපි කියමු පුද්ගලයේ සත්වයේ කියලා අපි කතා කරන තැනක තියෙන කෙලෙස් ටිකකුයි ස්කන්ධ ටිකකුයි කියුවානේ. ස්කන්ධ ටිකේ ඇත්ත දැකලා කෙලෙස් ටික නැති කරලා පුද්ගල භාවයෙන් විඳින දුකෙන් මිදලා ඉන්න ටික ටිකව සෝපදීසේස නිවාණය කියලා. කෙලෙස් ටික නැති කරලා ඉස්කදයෙන් විතර ජීවත් වෙන. ඒක තමයි ක්ලේශ පරිනිර්වාණය රහතන් වහන්සේ රාගක්ඛයෝ දේශක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාන කියලා ඔය කතා කළේ. සත්ව පුද්ගල භාවයෙන් එන දුක් ටික ඔක්කොම කියන පුතා මැරිලා යන දුක, දුව මැරිලා යන දුක, අම්මා මැරිලා යන දුක, සහෝදරී සහෝදරයා මනුෂ්‍යයෝ දෙවියෝ ප්‍රඥාව මැරිලා යන දුක් වලින් මිදලා කොහොමද? ඒ වට වෙන ලාභෝලින් මිදලා අලාභෝලින් මිදලා යහසින් මිදලා ආයසින් මිදලා නිදාන මිදලා ප්‍රසන්නතාව මිදලා සැපෙන මිදලා දුකෙන් මිදලා තියෙන්නේ මනුෂ්‍යයෝ සත්ව පුද්ගලයෝ අරගෙන. හරිද? ස්කන්ධ ටික පිළිබඳව සැකල කෙලෙස් ටික දුරු කරලා ස්කන්ධ ටිකෙන් ජීවත් වෙන තැනට කෝ සූපන. ඒ කෙලෙස් නැති කරගත්ත මනසකින් උන තව තුන ස්කන්ධ ටිකක් තියෙනවනේ ජීවිතේ වෙලා. ඔතන තමයි රහතන් වහන්සේ කිව්වේ. ඒ ස්කන්ධ ටිකක් නැති වෙන තැනට කියන මොකද්ද? අනුපදිතේක පරිවර්තන කරනවා. සෝ උපදිශේෂ කියන්නේ උපදිශේෂයක් තියෙනවා කියන්නේ. උපදි කියුවාම කාම උපදි, කන්ද උපදි, ක්ලේශ උපදි, අභිසස්කාර උපදි කියලා උපදි හතරයි. රහතන් වහන්සේට කාම උපදියක් නැහැ. ක්ලේශ උපදියක් නැහැ. අභිසස්කාර උපදි කියලා කියන්නේ පුණ්‍ය අභිසස්කාර, අපුණ්‍ය අභිසස්කාර, ආර්ය අභිසස්කාර කියලා කර්ම රැස් කිරීමේ උපදියක් නැහැ. උපදි තුනක්ම නැති කරලා කන්ද උපදිය කියන තැනකින් ජීවත් වෙන නිසා ස්කන්ධ ටික විතරක් තියෙන නිසා උපදිශේෂ උපදිශේෂයක් තියෙනවා කියලා කියනවා. ඒ කෙලෙස් ආර්ථයක නෙමෙයි ස්කන්ධ ආර්ථයක. හරිද? ඒ ඉතුරු කන්ද උපදියක් නැති වෙන තැනට අනුපදිතේක කියලා කියනවා. උපදිශේෂයක්වත් ඉතුරු නැහැ කියලා. එතකොට එදාට තමයි අපි පිරුණම් පෑවා කියලා කියන්නේ. නමුත් මෙතනදී සෝපදිශේෂ කියන තැනදී සත්ව පුද්ගල භාවයෙන් එන ජරා මරණයන්ගෙන් මිදෙනවා. අනුපදිශේෂ කියන තැනදී ඒ ධර්මතාවයෙන් එන ජරා මරණයෙන් මිදෙනවා. ඒක ධර්මතාව දෙකයි. මේක ධර්මතාව දෙකක් තියෙනවා. සංවේදිකස් කරගොල්ල කරනවා කියනවා. ඒ කියන්නේ දැන් අපි ජරා මරණ කියන ධර්මතාවය ගැන පංච උපාදානස්කන්ධයක සහ ස්කන්ධයන් වෙනසක් උතන. පංච උපාදානස්කන්ධය කියන තැනක ගත්තාම ජරා මරණ පෙන්වන්න වෙන්නේ තේසං තේසං සත්තානං තම්මි තම්මේ සප්තනිකායේ ජාති සංජාති කියලා. තේසං තේසං සත්තානං තම්මි තම්මේ සප්තනිකායේ ජරා ජීර්ණතා කියලා. තේසං තේසං සත්තානං තම්මි තම්මේ සප්තනිකායේ චුත්ති චවනතා බේදෝ කලේන්ද්‍රසනිකේකෝ කියලා මරණය පෙන්වන්න වෙන්නේ. ඒ සත්‍යයේ සත්‍යනිකායේ සත්පුද්ගල භාවයේ වෙන ජරා මරණ දුක. ඊට පස්සේ ස්කන්ධයක් දෙදී තේසං තේසං ධම්මාන ජරා ජීවත. එතන තියෙන ධර්මයක් ජරාව. මේ රූපයකත් රූපී දිරණ බවක් තියෙන. හැබැයි ඒක කෙනෙක්ගේ නෙවෙයි. පුද්ගලයෙක්ගේ නෙවෙයි. මිනිස්සෙක්ගේ නෙවෙයි. එතකොට මේ රූපී දිරණ මේක ධර්මයන්ගේ ජරාව. මේ මගේ අප්පච්චි මහලු වෙලා, මගේ අම්මා මහලු වෙලා, මම මහලු වෙලා කියලා පුද්ගල භාවයෙන් මහලු භවයේ දුක් විඳීමකුත්, වස්තුන්ගේ මහලු වීමකුත් කියලා දිවීමකුත් කියලා දිවීම දෙකයි. මේ පුද්ගල භාවයෙන් දිවීමේ දුක් විඳින්නේ කෙලෙස් ටිකට. අනාත්ම ස්කන්ධ ටික නොදන්නාකම නිසා පුද්ගල භාවයකින් පුද්ගලයක් ලැබීම නිසා, පුද්ගලයක් මහලු වීම නිසා, පුද්ගලයක් මැරීම නිසා විඳින දුකක් තියෙනවානේ. ඔයිටිකේ තමයි පංච උපාදානස්කන්ධ දුක කියලා කිව්වේ. ඔයිටිකේ තමයි ගුරු බර වැඩි බර තියෙන්නේ. වැඩි දුක තියෙන්නේ ලෝකේ. එතන අනාත්ම ස්කන්ධයන් කියන තැනට හිත තබලා නොවන තබලා අන්නාර කෙලෙස් බර බහා තබලා කෙලෙස්ුන්ගෙන් විදින දුකෙන් මිදලා ඉන්න තැන තමයි සෝපදී දෙන්නේ බණ කිව්වේ. කෙලෙස් නැතුව මම කියන හැඟීම් මාත්‍රයක්වත් නැතුව, පුද්ගල සංඥාවක් නැතුව මේ ස්කන්ධ මාත්‍රයක ජීවත් වුණාට මේ ස්කන්ධෙත් මේ රූපෙත් දිරන දවසක් එයි. මේ රූපෙත් ලෙඩ වෙයි. මේ රූපේ මරණ දවසකුත් එයි. ඒ රූපේ මරණ දවසට තමයි අනුපදිතේස පරිනිර්වාණය කියලා කියන්නේ. මේ රූපය අරදී අදින දුකට කියනවා කය කෙලවර කොට, දිවි කෙලවර කොට ඇති වේදනාව කියලා. මේ ටිකට මුකුත් කරන්න බෑ. පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධය. දැන් මේ පංච උපාදානස්කන්ධ දුක සත්‍ය පුද්ගල භාවයෙන් දුක නව කර්ම නිසා නිදිර දුක. නව කර්ම නිසා දැන් දුකත් විඳින්නේ ඕක තුලම නැවත දුකට යන හේතුවක්. අම්මා තාත්තා කියන කම නිසා අම්මට තාත්තට මෙහෙම වුණා කියන තැනින් දැනුම් දුක් විඳිනවා. එතන ඇත්තම දන්නා කම නිසා අම්මා තාත්තා කියන මට්ටමේ නිමිත්තක් රාග දේශ මොහ නිමිති කරගෙන ওই නිමිත්ත තුල ප්‍රතිසංගිත හේතුකුත් තියෙනවා. ඔතන තියෙන දුක දුකත් විතර දුකට හේතුවක්. මෙතන තියෙන දුක දුක විතරයි හේතුව නැහැ. ස්කන්ධ ටික විතරයි තියෙන්නේ ස්කන්ධ පරිහරණය දුකෙන් ඉවරයි. හේතුව නැහැ. ඒ නිසා සෝපදීදේශස අනුපදීදේශ ඒ වගේම පංච උපාදානස්කන්ධස ස්කන්ධ කියලා කියන ඔය අතර වෙනස. තේසත් තේසත් ධම්මානම් කියලා පෙන්වන දනක තියෙන ස්කන්ධ ටික. එතකොට තේසත් තේසත් සත්තරනම් කියලා කිව්වහම ඒ පංච උපාදානස්කන්ධ. හැබැයි අපි දත යුතුයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඒ ස්කන්ධි උපාදානයේ තියෙන හින්දා නෙවෙයි. කියනක දකින්න යම් රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංකාරයක් හෝ විඥානයක් හෝ නිසා තමන්ගේ මනසේ උපාදානයේ ඉදෙයිනම් උපාදානින් ඒ වස්තු ගනිනා ඒ නිසා ඒ ස්කන්ධ ටිකට උපාදාන ස්කන්ධය කියලා කියනවා. මේ රූපෙට කියන්න වෙනවා මොකක්ද අපි එකමත කියමු මේ රූපේ නිසා කෝපේ කියන අදහස මගේ මනසේ උපදී නම් කෝපේ කියන අදහසෙන් මේ රූපේ දිහා බලයි නම් මේ රූපෙට කියන්න කෝපණීය කියලා. නමුත් කෝපේ කියන එක හැදලා තියෙන්නේ වීදුරු වලින්. වීදුරු වලින් හැදෙන මේ භාණ්ඩය කෝපණීය කියලා කිව්වේ මේ දකිනකොට මගේ මනසේ කෝප කියන අදහසකුත් එනවා නම් ඒ අදහසින්ම මේ කෝපය කියලා බලනවා නම් ඒ නිසා මගේ අදහසින් මේක කෝපය කියලා බලපු ඉඳන් මට වීදුරු කටු පේන්නේ නැතුව කෝපයක් වෙනවා. එතකොට මට ඇත්ත වැහිලා හැමදාම වීදුරු කටුක තිහි කරගන්න බැරි වෙච්ච හිඳයි මට කෝපය කියලා තිහි වුනේ. ඇත්ත තිහි කරගන්න නැතුව ඇත්ත ඉදිරිපිටට මේක ආවත් කියන්නේ මට කෝපණීය කියලා. මොකද ඇත්ත නැති තැන ඇත්ත නොදන්නවා නම් වීදුරු කටු ගැද තුන නැතුව ඇත් ඉදිරි පිටට මේක එන ගාන මට ඉබේම සිහි වෙන්නේ මොකක් කියලාද? කෝපය කියලා අදහස. කෙලෙස් ජීවිතය වුණාම කෙලෙස් කියලා දන්නේ නැහැ. කෝපය කියලා අදහසක් ඉදුණාම මේ රූපය දකිනකොට කෝපය කියලා අදහස තමන්ගේ මනසේ නේද ඇති වුණේ තමන්ගේ තියුණේ කියලා අපි දන්නේ නැහැ. අපි එකේ වැඩ කරගෙන තියෙන සදිකව තත්දල කෝපය දිහා බලලා තියෙනවා. ඒතර කෝප්පේ පේනකොට අපි හිතන කෝප්පේ තියෙනවායි කියලා. නමුත් කෝප්පේ කියලා බලලා තියෙන වීදුරු ගිය අර මොකද සිලිකන් නේද? මේක ඇදලා තියෙන මේ වීදුරු කොටද? ඒ වගේ මේ රූප ටික වීදුරු කටු වලින් හැදිච්ච හැදුනා වගේ බහූත සහ උපාදාය රූප. ඒ දකින්නකොට මට යෙදෙන්නේ උපාදානය, ditthi උපාදානය, මිනිසයා කියන අදහස. ඒ අදහසින්ම බලලා තියෙන දැන් මට ඇත්ත පේන්නේ නැද මිනිසෙක් තවත් බබ හිතාගෙන ඉන්න මේ කෝප්පය කියලා බලනකොට මේ මනසේ කියලා අදහසින් ඉන්නේ. එතකොට හැම වෙලේම යථාර්ථයේ වහගත්ත මනසකින් ඉන්නේ. මෙතන යථාර්ථය සිහි කරගන්න අමතක වෙන හැම වෙලාවකම වැරද්දක් යෙදෙනවා වැරද්දෙන් බලනවා. වැරද්දක් යෙදিলা වැරද්දෙන් බලන මත්මේ රූපවලට උපාදානීය රූප කියනවා. ඒ උපාදානීය රූප කියන හැමතැනකම කියනවා ඒ රූපේ පිළිබඳව ඇත්ත දන්නා නුවණ යගේ ඉදිරිය නෑ කියන එක. රූපේ පිළිබඳව ඇත්ත දකින ඇත්ත දකින නුවණ යෙදෙන හැම තැනකම උපාදානීය කියන්නේ නෑ. අනුපාදානීය කියන්නේ උපාදානීයකමට හිතවත් නෑ. ලෝකයට මේ රූපය උපාදානීය නෙමෙයි උපාදානීයයි. මිනිස්සේ සත්‍යයේ කියන ditthi උපාදානයට හිතයි. මේ රූපය මිනිස්සෙක් නෙවෙයි රූපය මිනිස්සෙක් කියලා අදහසට ඇතුල් වෙන්නේ නැහැ. මේ රූපය මිනිස්සෙක් නෙමෙයි මේ රූපය දකිනකොට මේ సంతානේ මිනිස්සයා කියලා අදහසට ඇතුල් වෙන්නේ හිතයි. දැන් ඔය රූපෙට රැවටිලා ඔය රූපය දකිනකොට මෙතන මිනිස්සයා කියන සංඥාව පහළ වෙනවා නම් මේ රූපය දකිනකොට ඔතන මිනිස්සයා කියන සංඥාව පහළ වෙනවා. හරියන දෙකකින් ඉන්නවා වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලස් දෙකේ උවමාරු කරගෙන ඉන්නේ නේ. ගති ටිකේ ඉදිරියට තියෙන ඉතින් මේ කෙලෙස් ගමු දෙනවා තියෙන්නේ අන්තිමට යථාර්ථයේ තියෙන මොකද්ද? ශුන්‍යතාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
කිසිම කෙනෙක් තනියම නැහැ තෘෂ්ණාව දෙවෙන්නයි කියලා කියන්නේ. ලෝකේ කවුරුවත් තනියම නැහැ. ඒ කියන්නේ තව අයෙක් ඕගොල්ලෝ ඉන්නේ ඕගොල්ලන් අපි ගාව තියෙන කෙලෙස් වලට පිටින්. අනාත්මෝ ස්කන්ධ මාත්‍රයක් ඇති ඉදිරිපිට දෙද්දී උපාදානේ ditth උපාදානේ අත්වාද උපාදානේ කියන මේ උපාදානයන් අපේ මනසේ යෙදෙනවා. සත්‍ය පුද්ගලික ආත්මයක් කියන ගැටික යෙදෙනවා. ditthයක් කියන. හැබැයි සත්‍ය පුද්ගල හැඟීම අහංකාර මමිකාර කියන මාන අංශයට ප්‍රතිබද්ධ වෙනවා. දැන් ditthi සම්පයුක්ත ditthi සම්පන්න පුද්ගලයෙකුටත් මේ සත්‍ය පුද්ගලයෙක් කියන හැඟීම තියෙනවා. ඒක ditthිය නෙවෙයි. එක කෙලෙස්. එතකොට ඒ ගතිය වේදේ. ඔක අයිති කාම ප්‍රධානයේ කියනකට. එයාට අයිති වෙන්නේ එතකොට. මේ අපි දන්නේ මේ වස්තුන්ගේ ඇත්ත නොදන්නාකම නිසා අපේ මනසේ යෙදෙන ගති ටිකක් ඒ ගති ටික තුලින් අපි බාහිර දිහා බලලයි සප දුප්පිනේ ලෝකයක් හදාගෙන තින්නේ කියලා අපි දන්නේ නැහැ. හේනකින්වත් දන්නේ නැහැ. අපිට අහගන්න හම්බෙලත් නැහැ. සසරේ අනන්ත සංසාරෙක අපි ආවේ මේ විද්‍යාව නැති හින්දා. හැමදාම අපිට හම්බුනේ මොකද්ද? අපි උපදුනේ කෝපයක් තියනවා කියන තැනින් තමයි කියන්නේ. කෝපයක් දකිනකොට කෝපයක් කියන අදහසක් තමයි ආවේ. අපි හේනකින්වත් දන්නේ නැහැ කෝපේ කියලා අදහසින් අපි බලලා යප්ත කෝපේ පෙන්නලා තියෙන්නේ නේද කියලා. අපි හැමදාම හිතුවේ කෝපේ තියෙන හින්දා තමයි කෝපේ කියලා කියන්නේ කියලා. අපිට ඒක සාධාරණයි. හැමෝම එකම කෙලෙස්සේ හැමෝගෙම සමාන වුණාම ප්‍රශ්නෙකුත් නැහැ. ඒකයි මේ තියෙන්නේ. ඔතන ওই කෙලෙස්සේ කාගේ හරි ගතියක් වෙනස් වුණා නම් ඔන්න බලාගන්න තිබුණා වැඩි. නමුත් හැමෝගෙම මේක දකිනකොටම කෝපේ හරි අපි කියමු කුමන කුමන හෝ ප්‍රඥාප්තියකින් යෙදිලා ඒ ප්‍රඥාප්තිය මේ දිහා බලනකොට ඒ විදිහට පෙනෙන වැරද්ද ඒකයි. මේ අවිද්‍යාව සමාන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ හැමෝටම ඒකයි. ඒ හින්දා ඒ කියන්නේ ලෝකෙ දිහා බලන හැමෝගෙම ඇත්තට රතුපාට කාචයක් නම් අදාළ තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ රතුපාටයි කියලා කතාවක් නැහැ. ජීවිතනික තමයි තියෙන්නේ. බැරි වෙලාවත් කාචයක් කවලාන්න රතුපාට කාචයක් අලවත්ත දැරිවිච්ච කෙනෙක් මේ කියන්න තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ වගේ මේ ලෝකේ අපි ඔක්කොම ආත්ම සංඥාන් ජීවිතේ ප්‍රශ්නයක් නෑ. බුදුරජාණන් වහන්සේ ආත්ම සංඥාවෙන් ජීවත් වෙලා ආත්ම සංඥා දුරු කළා අනාත්ම සංඥාවෙන් නොබතන ලෝකෙට ගතා ලෝකයන් හරි ප්‍රශ්නේ. ඇයි අපිට පුද්ගලය කියලා තේන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්පුද්ගල භාවයෙන් ශුන්‍ය අනාත්ම ධර්මතාවයක් කියන්නේ. අපිට බොරු ඇත්ත වෙලා ඇත්ත බොරු වෙලා ඔතින් තමයි සද්ධාව විශ්වාසය කියන කෝණ තාම අපිට පෙවුන්නේ. දොපෙන්නාට අපි දන්නවා මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඇත්ත. ඒකද අද්දපත්ති නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ සිස්ටම් එක දෙන්නා ක්‍රමයේ දෙන්නා. ඒකයි එකද අපිට ආත්ම දෘෂ්ටියට පේනවා හරි දෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්ත තමයි ඇත්ත වෙන්න ඇති අනාත්ම ඇති. එහෙනම් අපි භවනා කරමු අනාත්ම දකින්න කියන තැනකින් ඇදහිමකින් නම් නෙමෙයි විශ්වාසතාවද්ද කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා පැහැදිලිව මේ වස්තු ආත්ම උනේ කොහොමද කියලා. රූපේ හොඳට කඩලා කොටස් වශයෙන් පෙන්නලා ඒකේ රූපේ හැදලා තියෙන හේතු ටික ප්‍රත්‍ය ටිකක් පෙන්නලා රූපේ කියන්නේ ඔහොමයි ඔය ඇත්ත නොදන්නා කම නිසා ඊට පස්සේ අවිද්‍යාව ආශ්‍රය කියන කෙලෙස් ටික පෙන්නනවා. මේ අවිද්‍යාව ආශ්‍රය කියන මෙන්න මේ ගති ටික ඔය පුද්ගලයා සත්වයා කෙනා කියන ගති ටික පෙන්නනවා. මේ ස්කන්ධයන් ගැත්ත පදනා කම නිසා මේ ගති ටික පෙන්නලා මේ ගතින්ගෙන් මෙහෙම බලපු නිසායි ඕගලන්ට මෙහෙම කියලා කියන්නේ. ඕගලන්ට ආත්ම සංඥාව උනේ එහෙමයි කියන එක බුදුහාමුදුරුවෝ ලෙහෙලා පෙන්නලා තියෙනවා. නිකම්ම අපිට ආත්මයි පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ නෑ අනාත්මයි. ආයේ බලෝ උදෝලා හිතන්න බෑ මේක තමයි ඇත්ත අනාත්ම පිළිගන්නේ කියලා එහෙම නෑ. බුදුජාණන් වහන්සේ මේන්න මෙහැවිල්ල බලන ඕන කෙනෙක් කියලා පෙන්වන්න පුළුවන් මට්ටමද? ඇයි අනාත්මයි කියන්නේ මොකද්ද හේතුව කියලා බුදුරජාණන් වහන්සේ දෙහිලා පෙන්නලා තියෙන තර්ක නැහැ. විශ්වාස කරන්න කියලා නැහැ. එතකොට මේ විශ්වාස කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ
උගන්නන ක්‍රමවේදයේ ඉස්සෙල්ලා ඉගෙන ගන්න පොඩ්ඩක් හිත තබන්න. සද්ධා වුණ ඉතින් විතර. ඉගෙන ගත්තාම Tamanta ඇස් දෙකක් ලැබෙනවා. ඒක දිහා බලන්න. හැමදාම බලන්න දකින මට්ටමටම මේ ඇදහිමින් ගත්ත කියනවා නෙමෙයි. මේ ලෝකේ ආවල නැව්වේ වලට තේමත් එකයි නොකමත් එකයි විශ්වාස කරනවා. කියන වගේ සිද්ධියක් නෑ ලෝකේ බලට ආත්මව පෙන්නුමක් නැතත් අනාත්මයි. ඒ හින්දා මේක විශ්වාස කරපන්. කියන එකක් කියන්නේ නෑ. අනාත්මයි කියලා ඇයි අනාත්මයි කියන්න කියන හේතුව පෙන්නනවා. චක්කුම් වික්‍රේ අනත්ත මහණේ අනත්තයි. චක්කුම් වික්‍රේ අත්ත අබවිස මහණිතින් ඇහැ යම්ලාවකදී ආත්ම වර්ණය නම් නයිදං චක්කුම් ආබාධය සම්පතේ මහන්නේ ඇහි ආබාධය පෙනෙන්නේ නැහැ එහෙනම් ඇහැ ආත්ම ඇහි තුවාල වීම අරෙහි නැහැ ඌව පෙනෙන්නේ නැහැ ඒ තමයි මේ තියාගන්න පුළුවන් එක නේ චක්කුම් වික්‍රේ අනත්ත මහන්නේ ඇහැ අනත්තයි ඊට පස්සේ මහන්නේ ඇහැ අනත්මයි කියන්නේ ඇයි මහන්නේ ඇහැ ඉපදීමට යම් හේතුක ප්‍රත්‍යකුත් තියෙනා ඒ හේතුද ප්‍රත්‍යද අනාත්ම කල්දී ඇහැ කොයින් ආත්ම වෙන්නද ඔබ බලන්න මජ්ජම නිකාය චතක සූත්‍රය ඇහැ අනත්මයි ඇයි අනත්මයි කියන්නේ ඇහැ හැදිලා තියෙන්නේ යම් හේතුවකින් යම් ප්‍රත්‍යකින් නම් ඒ හේතුව ඒ ප්‍රත්‍ය අනත්මයි නම් ඇහැ කොහෙන් ආත්ම වෙන්නේ බත් පාන් කවපු මුංගට කියන මෙන්න මේව කාලා නම් ඇහැදේ ඒ ඇහැ හැදෙන්න තියෙන එක හේතුව ආහාරය ඒක අනත්මයි නම් එක කෙරුවල අනාත්මයි අනිත් කෙරුවල ආත්ම වෙනවද පොල් ගහක දෙල් හැදෙනවද අනාත්ම හේතුවකින් ආත්ම කැටි හැදෙනවද අනාත්ම බප්පාවක මුංගට වලින් ආත්මය හැදෙනවා කම් හැදෙනවා නෑ ඊට පස්සේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ප්‍රත්‍යයෙන් හැදුණු චිත්තචෛසික ටිකක් තියෙනවා ඒක හේතු ප්‍රත්‍යය එතකොට අවිද්‍යාව හේතුයි ආස්ව වලට කර්ම හේතුයි අවිද්‍යාවට තණ්හාව හේතුයි අවිද්‍යාව කර්ම දෙකට මේ හේතුන්ගේ මේ ප්‍රත්‍යයන්ගේ මේ චිත්තචෛසික ටික හැදෙලා තියෙනවා. ඒ චිත්තචෛසික ටිකයි කහබුන බප්පාන් කෞපික ඇදී ටික නිසායි හැදුණු ඇහැ. එතකොට මේ හේතු ටික ඇහැදෙන මේ ප්‍රත්‍ය ටික අනාත්ම නම් ඇයි කොයි ආත්මෙද කියලා. ඒ වගේ බුදුරජාන් වහන්සේ අනාත්මයි කියලා කිව්වත් අදහන්න පිළිගන්න කෙන මත්තම පෙන්නලා නැහැ. සහේතුක පෙන්නලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ලැබුණ විශාලම වාසනාව තමයි අපේ බුදුහාමුදුරු දෙවියෙක් බ්‍රහ්මයේ එහෙම නැත්නම් සර්වබලධාරී කෙනෙක් නොවි චින්තන ශක්තියක් ඇති ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් වෙනවා. ඊගාවට හොඳට හිතන්න උගන්වපු ශාස්ත්‍රවරයෙක් වෙනවා. එබඳු ශාස්ත්‍රවරයෙකුට ශාස්ත්‍රවරයෙක් කියලා කියන්න පුළුවන් මට්ටමේ පසුබිමක අපිට උත්පත්තියක් ලැබෙනවා. අපිට තියෙන එක වාසනාව. දෙවියලා අපි වෙන ආගමක හිටියනම් අපි හිතන තරම් හේති නැති කින් ගැලවෙන්නේ. ලෝකේ අමාරු අපිට හිතන ඕගලන්ට හිතන්න පුළුවන් අමාරු බලවත්ම දුරු කරගන්න රාගය, ද්වේෂය වගේ ඒවා. නෑ ඒවයි තරම් කෙලෙසියක් නෑ. ඒ වගේ කෙලෙස් තිබුණත් අන්තිම ධර්ම මට්ටමේ රාගයක් තිබුණා. ධර්ම මට්ටමේ ද්වේෂයක් තිබුණා. සතරේ තරම් දෙකට. දික්කිය තමයි අතිසේම බලවත්ම බලගත්ම කෙලෙසි. දරිල අන්‍යාගමක උපන්න නම් මේ පහේතුකෝ පෙන්වන හේතුඵල ධර්මව තේරුම් ගන්න පැත්තට එයි කියලා හිතනවාද බලයි කියලා හිතනවාද? ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙලෙසුන් අතර බලවත් කෙලෙසතර දික්ති කෙලෙස කියලා. දික්තිය දුරුනවා කියන එක දික්තිය අයින් කරගන්නවා කියන එක නෙවෙයි. සසරගත වාසනා භාගීය බවම කියලා කියන්න වෙනම කෝක් නෙමෙයි. බෞද්ධ කුලයක ඉපදෙන්න ලැබීම ඒක නීති වාසනාවක් නෙවෙයි. මේ වාසනාව එගොඩට යනකම්ම එගොඩට යන පාර හොයාගන්නකම්ම පවත්වගත්තු ඒක තමයි වාසනාවේ ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ. මේ වාසනාව හැමදාම හැමතම ලැබෙන්නේ ඉස්සෙල්ලාම අවිද්‍යාව දුරු කරන්න ගුරුවරයෝ සක්කාය දිට්ඨිය කියන එක ආත්‍රවෝ ඕපයෝග සම්පත්‍ය වර්ණ කියලා කෙලෙසුන්ගෙන් කරන වැඩ උන. සක්කාය දිට්ඨිය කියන එකේ ස්වභාවය තමයි මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචපාදස සක්කාය අරබ්‍ය දෘෂ්ටියකින් බෙදෙන එක. ඒක කෙලෙසේ කෘත්‍යයක් වැඩ. ඊට පස්සේ උපාදානය කියලා කියන්නේ මේ ස්කන්ධය දැඩිව ගන්නකම. ඒක කෙලෙසේ වැඩ. ඊට පස්සේ රාගය කියලා කියන්නේ මේවැ ඇලෙනකම. ඒක කෙලෙසේ වැඩ. ද්වේෂය කියන්නේ මේ ස්කන්ධයෙන් ගැටෙනකම් කෙලෙසෙන් වැඩ. අන්තිමට ওই ඔක්කොම ගති ටික තියෙන එක තැනකට. මොකද්ද? අවිද්‍යාව කියන එකම තැන මුල් වෙලා ඔක්කොම ගති ටික ඇදලා තියෙනවා. විද්‍යාව නැත්නම් සම්මාදිට්ඨිය කියන එකම කාරණාවයි ඔක්කොම දෙත් ඇති කරන්නේ. ආය සක්කාය දිට්ඨිය නැති කරන්න වෙනම මාර්ගයකුත්, අවිද්‍යාව නැති කරන්න වෙනම මාර්ගයකුත්, ආශ්‍රව නැති කරන්න වෙනම මාර්ගයකුත්, නීවරණ නැති කරන්න වෙනම මාර්ගයකුත්, උපාදානය නැති කරන්න වෙනම මාර්ගයකුත් කියලා මාර්ග ගොඩක් තියෙනවා. නෑ. ඔක්කොටම තියෙන ආයම වරිවට්ටකෝ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක මොකක්ද කියලා තේරුම් අරගෙන කරන්ද ඔක්කොම ටික දෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය කියුවාම ඒකෙදි අමුතු දකින්න මොකද? සම්මාදිට්ඨි. නිවැරදිව දකින්න මොකද්ද? ඇත් ඉදිරි පිටට එන රූපේ ඇත්ත ඇති හැටි දකින්න. දකින්න දැරට සම්මාදිට්ඨි කියන්නේ. හැබැයි මේ මට්ටමින් ඉඳන් දකින්න බෑ. ඒ කියන්නේ ඔයගලට මම කිව්වොත් මේකේ තියෙන දැන් පවතින විදුරු ස්වභාවය ඇත්ත නොදන්නාකම නිසා කෝපේ කියන හිතලා එක ජප වෙලා දකින්නකොට කෝපේ කියන එක සිහි වෙනවා නම් සිහි වෙන අදහසින්ම කෝපේ කියලා බලනවා නම් ඔහොම බල බල ඉන්නොත් නෑ උතන තියෙන විදුරු කියලා මම කිව්වොත් ඔයගොල්ලෝ හිතනවද මේ දකින්නකොට විදුරු කියන එකයි කියලා තේනේ කියලා නෑ. අර දැන් වැරදි පැත්තේ ඇසුරු බලවත් වැඩි. නිවැරදිව එක වචනයක් විතරයි අහලා තියෙන්නේ. ඕගලන්ට දැන් ඕගලන්ට තියෙනවා මේ එක වචනය කියන එක ඇත්ත. ඒක ඉදිරියට දකිනකොටම ඒ ඇත්ත එළියට එන මට්ටමට, මනසේ යෙදෙන මට්ටම දක්වා මේ චක්‍රය වෙනස් කරන්න වෙනවා. ආශ්‍රයගේ වර්ත කියලා කියන්නේ කෝපේ කියලා සිදි වෙනකොටම නෑ. මේ කෝපේ නෙමෙයි දෙක ටකල් වෙනස් කරන්න වෙනවා. මේ වස්තු වීදුරු ඒක දකිනකොට කෝපේ කියන අදහස. ආය තංගල කෝපේ කියලා ගන්න හදන්න බෑ. කෝපේ ඇල්ලුවේ නෑ. ඇල්ලුවේ වීදුරු කෝපේ කියන අදහස කියන්නේ මොනවාද? කියලා ඔහොම කර කර මම කෝපේ කියලා බලපින්ද මේක කෝපේ කියලා දෙන්නේ නැත්තම් මේක වීදුරුනේ. කියලා හොද්දට මේක වීදුරු මිසක මේ වීදුරු දකිනකොට කෝපේ කියන අදහස මනසේ එන්නේ. කෝපේ කියන අදහසින් බලපු නිසායි පෙනෙන්නේ. කියලා මේ දෘෂ්ටි වස්තු අනික දෘෂ්ටි අනික කියන තැනකින් බෙදා ගන්නවා. බලලා වස්තුවේ දෘෂ්ටිය වෙන්ගලා පෙන්න තැන දක්වාම ඊට පස්සේ වස්තුවේ ඒකට කරකට වස්තුවේ ඇත්ත පේනවා. මේක වීදුරු දෘෂ්ටියම කියලා අපි සරලව ගත්තේ. ඔහොම කළහම යම් දවසක් තියෙනවා මේක දකිනකොටම පවතින ඇත්තම සිහි වෙනවා. ඇත්තෙන්ම බලන්න. එතකොට වැරද්දෙන් වැරද්ද සිහිවල වැරද්දෙන් බැලුවාම ඒ බලපු ක්‍රමියත් ඒ බැලුවාම ඇති වෙන gati ටිකත් ඒ ඇතිවෙච්ච ප්‍රතිචාර ඔක්කොම ටික හැමෝම බලුවා. වැරද්දෙන් දැකීමත් වැරද්දෙන් බැලීමත් වැරද්දෙන් බලනකොට මේ සඳහා යම් ප්‍රතිචාරයක් දැක්වුවා නම් අපේ මනසේ යම් ජීවන රටාවක් තිබුණා නම් ඒ චරිතේම ගැලවිලා යනවා. එයා ලෝකෙට අයිති ලෝකෙට අතු ගෑවිලාම යනවා. ඒක ලෝකෝත්තරය කියලා කියන්නේ ඒ දර්ශනයත් එක්කම යනවා. ඒක සම්මාදිට්ඨිය ඇත්තට මිච්ඡා දිට්ඨිය දිරා යනවා. සංකා සංකප්පය ඇත්තට මිච්ඡා සංකප්පය දිරා යනවා. සම්මා වාචා ඇත්තට මිච්ඡා වාචා දිරා යනවා. කියලා බුදුරජාණන් වහන්සේ ඇත්තට දෙන්නා මේක. එතකොට කවුරුනද තියෙන ප්‍රශ්න තියෙන්නේ?
මේ කියන්නේ මේ රූපේ දැක්කහම භාවලෝකයේ ඇසට මෙතන බුද්ධලේ කිනවා වගේ පේනවා, මෙතන බුද්ධලේ නෑ වගේ පේනවා. නමුත් ඇත්තටම දැක්කහම මේ දෙතරම තියෙන එකම ශුන්‍යතාවය.
ගත්තානේ
නාමලෝකයේ අසතින් බලපුවා මෙතන පුද්ගලෙක් ඉන්නවා වගේ පේනවා මෙතන පුද්ගලෙක් නැහැ කියලා පේනවා නමුත් ඇත්තටම ගත්තොත් මේ දෙතනම තියෙන්නේ එකම ශුන්‍යතාවය
මොකද්ද එකම ශුන්‍යතාවය
මොකද රූපකම
පුද්ගලෙක් ඉන්නවා කියන කතරදී බුද්ධයෙක් නැහැ කියන කතරදී කියන දැනකින් තමයි ශුන්‍යතාවය කියන්නේ අර්ථය දෙකම
මෙහෙමයි
ඒකට තමයි ආශ්‍රය දෙනවයි කියන කාරණාවක් කියන්නේ ආශ්‍රය කියන්නේ ධාතු නාමත්වය මත සංඥානාමත්වය සංඥානාමත්වය මත සංකප්පයදිනාමත්වය සංකප්පයදිනාමත්වය මත චන්දයදිනාමත්වය කියලා මේ ආශ්‍රය වල අනුපිළිවෙලක් තියෙනවා හරිද අපි කියමු සවිඥානික වස්තුන්ගේ අපිට අත්වාද උපාදානේ දික්ක උපාදානේ යෙදෙනවා නම් මේ වස්තුන්ගේ කාම උපාදානේ අරූපාදානේ නෙවෙයිද මේ වස්තුන්ගේ දික්ඛ උපාදානේ කාම උපාදානේ දෙකම යෙදෙනකොට පුද්ගලයේ පුද්ගලය හඳයි වගේ දැන් මේ වස්තුයේ දික්ඛ උපාදානේ අත්වාද උපාදානේ නෙවෙයිද කාම උපාදානේ විතරක් යෙදුනොත් අපේ මනසෙ එතකොට මේ වස්තුව හඳයි වගේ දැක්ක විතරයි තියෙන්නේ කෙලෙසේ වෙනක මෙතක තියෙන්නේ මෙතනත් ස්කන්ධ ටිකේ යථා භූතක භාවයකමයි තේරෙන්නේ දැන් අපි ගත්තොත් මේ කයේ යතහ බුදු ස්වභාවය ගත්තොත් ඒත් පටිආපෝතේ ජෝවායි මේ රූපේ යතහ බුදු ස්වභාවය ගත්තොත් ඒත් පටිආපෝතේ ජෝවායි වර්ණසතහන වශයෙන් ගත්තොත් දෙකේම උපාදාය හැබැයි මේ උපාදාය රූපයන්ගේ වෙනස්කම් තියෙනවා ඒ පොඩි ඒ කියන්නේ මේ රූපෙට කියනවා අනුපාදින්න උපාදානීය රූපය කියලා ওই රූපෙට කියනවා උපාදින්න උපාදානීය රූපය කියලා ඒක රූපතව ගැඹුරට ගියාම ගොඩාක් සුබලට ප්‍රශ්නයක් වෙනවා මේ දෙකේ වෙනසක් තියෙනවා එහෙම අපිට ආත්ම සංඥාවක් ඇති වෙන්නත් ඇති නොවෙන්නත් හේතුවක් තියෙනවා මේ රූපය කර්ම ප්‍රත්‍යයෙන් හටගත් එකත් මේක කර්මෙන් තොරව හටගත් එකක් කියන සිද්ධියක් තියෙනවා අපිට වර්ණ සතහනක් නැවෙන තැනක තියෙන මහ භූත රූප ටික තියෙනවනේ මේක කර්ම ප්‍රත්‍යයෙන් හටගත් ටිකක් මෙතන ඍතු ප්‍රත්‍යයෙන් හටගත් ටිකක් හරිද? ඍතුපත්යෙන් හටගත් තැනක නිවර්ණසට. මේක කර්මපත්යෙන් හටගත් තැනක නිවර්ණසට. එතකොට කර්මපත්යෙන් හටගත් තැනක ඍතුපත්යෙන් හටගත් තැනක කියලා මහ භූතයන්ගේ වෙනසක් නෑ එකමයි. වෙනසකට තියෙන්නේ ඍතුපත්යෙන් හටගත් තැනක කාම උපාදානිය විතරයි තියෙන්නේ. කර්මපත්යෙන් හටගත් තැනක කාම උපාදානයයි, ධිට්ඨි උපාදානයයි, අත්වාද උපාදානයයි මේ උපාදාන කීපයක් තියෙන්නේ. එතකොට මේක මේ උපාදානේ ධිට්ඨි උපාදානේ අත්වාද උපාදානේ මානසික දේකට මේ වස්තු පුද්ගලයක් වගේ කියන්නේ. ඒ අත්වාද උපාදානේ නොවේති කාම උපාදානේ විතරක් වෙනකොට මේකේ තේන්නේ හොඳයි මේ වස්තු හොඳයි වගේ කියන එක වගේ තියෙනවා. එතකොට ඒ වෙනස්කම් කළ තියෙන ස්කන්ධ මත නෙමෙයි කෙලෙස් මතයි. ඔය වේදය කාම භූමිය විතරක් නෙමෙයි. රූප භූමියත් තියෙනවා දෙන්නේ. රූපාවචර ප්‍රඥාන්ත ඔය විදිහටම තමන්ගේ තියෙන අනිත්‍ය සත්‍ය පුද්ගලය වගේ පේනවා ඒකේ තියෙන ගස් කොළක් කියන ඒවා තියෙනම නම් අචිත්තනික පේනවා මොකද එතනත් තියෙනවා ඔය
උපාදානයි
තන මම මේක ගත්තේ උපමාවක් හැටියට නෙවෙයි
දෙයක් නම්
තමයි ඔව් ඒ උපමාවක් කියලා කිව්වේ හැම වෙලාවෙම අපිට ඇස් ඉදිරි පිටත හම්බ වෙන්නේ අනාත්ම වූ කාටතු ධර්මතාවය ඊට පස්සේ අපි පුද්ගලිය වශයෙන් පක්ෂ වශයෙන් පන්ති වශයෙන් කුල වශයෙන් බෙදලා තියන්නේ ඒ මත පහළ වෙන සංඥා වර්ණය දක්වන සංකප්පයෙන් පස්සේ දෙක ඉදිරි පිටට අපි ඔක්කොට පෙනෙන සටහන එකයි සිංහලෙන් අපි කෝප්පේ කිව්වොත් දෙමළ කෙනෙක් මේ සංඥා වර්ණය දැන් සංකප්පයෙන් පස්සේ තමයි ගත වෙනස් වෙන්නේ දෙමළෙන් වෙන කෙනෙක් වෙන එකක් කියයි ඉංග්‍රීසියෙන් වෙන එකක් කියයි ප්‍රංශ භාෂාවෙන් වෙන එකක් කියයි කියලා හැම වෙලාවෙම වස්තුවේ අයින් වෙලා කෙනා කෙනාගේ මනස පැත්තෙම බෙදලා තියෙන ප්‍රභේද දැන් මෙතන තමයි සිංහල දෙමළ ඉංග්‍රීසි මුස්ලිම් වෙලා තියෙන්නේ ඇහැට රූපෙට ඇති දෙවිදුද එනකම් ඔක්කොම එකයි යථාර්ථයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒතර දෙමළ ඇහැ, මුස්ලිම් ඇහැ, ඉංග්‍රීසි ඇහැ, ඉංග්‍රීසි වර්ණ සටහනක්, දෙමළ වර්ණ සටහනක්, සිංහල වර්ණ සටහනක් එහෙම ඒවා නැහැ. ඉංග්‍රීසි චක්කු විඤ්ඤානේ, සිංහල චක්කු විඤ්ඤානේ, දෙමළ චක්කු විඤ්ඤානේ ඕවා නැහැ. ඒක කියනකොට තියනවානේ. නමුත් ඒ නිසා ගන්න සංකප්පයේ ඉඳලා තමයි මේ බෙන්ද තියෙන්නේ. එතකොට රාග දේශ මොහ තේම. එතකොට අපි මේ රූපේ ආවද්‍ය හිතින් හිතන තැනදී තමයි පරිස්සම් වෙන්න උඩට ටික තියෙන්නේ. අපි හිතන්නේ මෙතන ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා ආශෝ ධර්ම වැඩි වෙන පැත්තට නම් කෙලෙස් වැඩි වෙන පැත්තට නම් එබඳු යමක් හිතලා හිතලා එබඳු අදහසින් නම් මේ දිහා බලන්න. එතකොට අපේ මනස සම්පූර්ණ කෙලෙසුන්ගේ ආශ්‍රමයේ මේක බැඳලා තියෙනවා. මේ දෘෂ්ටියෙන් කෙලෙසින් මේ වස්තු වෙන් කරන්න බැරි වෙනවා. නමුත් ඇත්තිතරිතර මේ වස්තුවේදී වස්තුවේ පවතින සැබෑම ස්වභාවය මට හිතන්න පුළුවන් නම් අර ඇලෙන ගැටෙන බැඳෙන ගතිතික අතහැරලා එහෙම වුණත් මම ඒ දිහා බලන්නේ මේ දිහා බලන සම්මාදිට්ඨි. මේකට ආවේනික වෙච්ච ඇත්තනේ මේ දිහා බලන. එතකොට මේ දිහා වැරද්දෙන් බලුවාම ඇති වෙන ප්‍රතික්‍රියා ටික ලැබෙන්නේ නැහැ නිවැරදිව බලුවා. මම අර කියන්නේ දැන් මගපත් කියන එකම හම්මත් ලේනහල ඇත ඇත මුදුරින් හැදෙන මේ රූපේ දිහා එකම රූපේ අරබයා එක්කෙනෙක් දරුවා කියලා බලනවා, එක්කෙනෙක් මගේ දැන්නියා කියලා බලනවා, එක්කෙනෙක් පුතා කියලා බලනවා, සහෝදරයා කියලා බලනවා, තාත්තා කියලා බලනවා, අයියා කියලා බලනවා, එකම හම්මස්ලේන හර ඇට ඇට මිදුළු ටික කෙනා කෙනා බලවලු ආකාරයට පෙනිලා නම් තියෙන්නේ. දැන් බලන්න ඇත් ඉදිරිපිට දැල්ලකින් හැමෝටම එකම රූපයක්. මම දැන් මෙතන මේ මගේ තාත්තා කියලා හිතුවහම ඒ මගේ චින්තන ධාමයත් එක්ක මනසෙ ඇති වෙන ගති ටිකක් තියෙනවා, කෙලෙස් ගති ටිකක්. මම ඒ ගති ටිකනේ මේ රූපෙක ඇසුරු කරන්නේ. තාත්තා කෙනෙකුටදී පියසෙන් හැත කියන දැන මගේ මනසෙ තියෙන ගති, ඒ ගති ටිකක් එක්ක මම මේ රූපෙක ගන්දින කරන්නේ. තව කෙනෙක් ওই රූපෙම ඇස ඉදිරිපිට දහගෙන මේ මගේ ස්වාම ප්‍රශය කියලා හිතනවා. හිතනකොට එයාගේ මනසෙ ඒ චින්තනයත් එක්ක ඇති වෙන මනසෙ වෙන ගති ටිකක් දැන. එයා දැන් ඒ gati tikene me rupi athuru karanne. Ebandu diya e gati tiken balala me rupi diya balanne. Me rupi udaw karakala eyage gati tika eya upadwa ganne hama welaye. Hita passe thawa kenek balanawa me mage puta kiyala. Baluwama dan me rupi nisa puta kiyala baluwama dan daruthen yata kiyana tanake ona eyage manase ebandu gati tikak yadin. Etoru dan eya මේ රූපයක ගමන කරන්නේ එයාගේ මනසෙත් තියෙන ඒ මානසික මට්ටමේ පමණට. එතකොට දැන් මේ රූපේ දකින ගානේ එයාගේ වර්ධනය වෙන්නේ අර තිබුණු එයාගේ gati ටික මේ රූපෙ දිහා බලන්නේ ඒ gati ටිකෙන්ම. දරුවෙක් බලන්න යනවා කියලා කලේ වෙනමකට නෙමෙයි තමන්ගේම ඇතුලේ තියෙන gati ටික සිහි කරලා gati ටිකෙන් බලලා gati ටික අලුත් දෙයක් කරන එකක් අපි හැමෝම කරන්නේ. එතකොට නැත්තම් ඇස් ඉදිරියට ආපු රූපියත් ඇහත් ඔක්කොම එකමයි. මේ ටික දකිනකොටම තමන්ගේ මනසේ දෙනවා මේ මගේ දරුවා, හරි දරුවා හොඳයි හොඳට ඉන්නවා, අනේ මගේ දරුවාට තුන්වගේ සරණයි පිටයි කියලා දෙන්න දැන් තවත් ටිකක් හිතලා ආපහු යන අන්තිමට මේ කලේ තමන්ගේම නිමිත්ත අලුතදිය කරගන්න එක. එතකොට මම කිව්වේ හොඳට බලන්න ওই විදිහට එකම වස්තුව නැතුම දවසට ස්වාමීන් වැඩිච දුක විඳිනවා කියන්නේ කෙනෙක් තමගේ දරුවමල දුක විඳිනවා, තව කෙනෙක් තමගේ පියාමල දුක විඳිනවා, තව කෙනෙක් තමගේ සහෝදරයා මාමා සීයා මල දුක විඳිනවා. මේ දරු දුක, මව්පිය සෙනෙහසේ නිසා එන දුක කියලා මේ දුක් ටික ඔක්කොම දිහා බලන්න ඕගොල්ලෝ සහිතකම කියන්නේ මේක සංකල්ප වලින් මෙහා පෙත තියෙන දුක් ටිකක් නෙවෙයිද කියලා. එතකොට එකම වස්තුව නැති වුණාම වස්තුවට අයිති දුකක් නම් කොහොමද විවිධාකාරයේ දුක් රාශියක් නැවුනේ? ප්‍රියාමල දුකයි, දරුවාමල දුකයි, ස්වාමියාමල දුකයි කියලා එක එක කෙනා වෙන වෙන දුක්ුණේ කොහොමද එක වස්තුවක් නැතිවෙන්නේ? වස්තුව නිසා වස්තුව නැතිවීමෙන් එන දුක නැති වුණා. ඒකේ පේන වස්තුව නිසා වෙන දුකක් නෙමෙයි මේ තියෙන දෘෂ්ටිය නිසා වෙන දුකක් කියන එක. එතකොට
මම කියන්නේ මෙතනදී අපි වස්තුව හොඳට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැම වෙලාවෙම වස්තුව පිළිසින දකලා දෘෂ්ටිය දෘෂ්ටියගෙන දුකෙන් මිදෙලා ජීවත් වෙන තැනට තමයි අපි සෝපතිසේස නිබ්බාන කියලා කියන්නේ. ඊට පස්සේ යම් දවසක් තියේ මේ වස්තුවේ ආයසත්තිය තියෙන ඒක නැති වෙන දවසක් එනවා. කලම වස්තුව මුල් කාරණාව කරගෙන ඉන්න දෘෂ්ටිය තියෙන දෝෂේ තමයි දෘෂ්ටිය නිසා ජරා මර දුක් විඳලා ඒ දෘෂ්ටියම තව වස්තුවකට හදනවා. ওই දෘෂ්ටිය තියෙන දෝෂේ ඕක. ඒ කියන්නේ මේ වස්තුව පිළිබඳ නොදන්නා කම නිසා අපච්චි කියන තැනකින් අදහසක් ඇති කරගෙන මම දුක් විඳ අද පියාමල දුකක් විඳිනවා. ඔය කෙලෙසෙන්න මට තව කීයක් කුරුමත් කරවන්න. එතකොට මම වස්තුව පිළිබඳ දක්ලා දෘෂ්ටිය නැති කළ දෘෂ්ටියෙන් එන දුක නැති කළ තෘෂ්ණා දෘෂ්ටියෙන් දුක නැති කළ මම පංච උපාදාන ස්කන්ධ දුකිනුත් මිදෙනවා. නැවත පංච උපාදාන ස්කන්ධය හදන දුකිනුත් මිදෙනවා. මතු පංච උපාදාන ස්කන්ධේ නූපදින ස්වභාවයට පත් කරලා මේ වර්තමාන ස්කන්ධ ටිකේ ජීවත් වෙනවා. එතකොට වස්තුවේ ජීවත් වෙනවා. මේ වස්තුවේ තියෙන ආයසත්‍යයක් කියන එක අතහැරන දවසක් එනවා. ඒක නැති දවසක් එනවා. නැති වෙන දවසක් එනවා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඈ අර මහරහතන් වහන්සේලා කියන්නේ දවස පුරාම වැඩ කරමු මොනසේ හවසට තමන්ගේ වැටුප බලාපොරොත්තු වෙනවා වගේ මම කාලය අපේක්ෂා කරනවා. මම ජීවිතයට කැමතිත් නැහැ, මැරෙන්න කැමතිත් නැහැ. ජීවිතයේද අකමැත්තේ, මරණයද අකමැත්තේ. මැරෙන්න කියලා කැමැත්තකුත් නැහැ, ජීවිතයට කියලා කැමැත්තකුත් නැහැ. ධර්මතාවය. මොකද එහෙම කැමැත්ත කියලා එකක්වත් දීදෙන්න පුද්ගල භාගයක් නැහැ. අපි පුද්ගලයට මට දැන් ඔක්කොම එපා වෙලා තියෙනවා. මට තමයි ඔක්කොම ඕන වෙලා තියෙන්නේ. ඔක්කොම ඕන වෙන ඔක්කොම එපා වෙන මම අතහැරනවා. ඒ නිසා මෙතන කෙලස්ටික් අතහැරනම් ස්කන්ධ ටිකේ ජීවත් වෙන ওই ස්කන්ධ ටිකේ ආයසත්ත්වයේ නැති වෙන දවසට ඒ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනකොට දුක් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන්නේ. රහතන් වහන්සේ පිරුණම් පෑව කියලාද කියන්නේ අපි? ආයතෙන්ද පිරුණම් පෑව රහතන් වහන්සේ කෙනෙක්වත් ඉන්නව නෙමෙයි, තව කෙනෙක්වත් ඉන්නව නෙමෙයි. ඒකද ලෝ පුද්ගල භාවයේ දුරු නොවිච්ච පුද්ගල සංඥාවක් අපේ රහතන් වහන්සේ කියන එක. එතනද තියෙන දුක් වූ ස්කන්ධ ටික නිරුද්ධ වුණා. හේතුන්ගේ හටගත් ස්කන්ධ හේතු නිරුද්ධ වුණා. කින ධර්මතාවයක් තිබෙනවා කියන්නේ. නැතු රහතන් වහන්සේ කියන තැනකවත් සැරියුත් මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ කියන තැනකද තින් කරගන්න අපිට පුද්ගලෙක් ඉන්නේ. රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ. එතන තියෙන්නේ කෙලෙස් ප්‍රහාණය කරපු හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ටිකක් ධර්මතාවයක්. ඒ ස්කන්ධය ඇහුවොත් කනබුන ආහාරයෙන් හැදුණු රූපේද සැරියුත් මහ රහතන් වහන්සේ. ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා චේතනා ටිකද සැරියුත් මහ රහතන් වහන්සේ. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් විඥානයේද සැරියුත් මහ රහතන් වහන්සේ කියලා ඇහුවොත් මොකද කියන්නේ? ස්කන්ධ මාත්‍රයක් විතරයි. ඒ ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධය ප්‍රතිනිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා. දුක් වූ ස්කන්ධය නිරුද්ධ වෙනවා. දුකම උපදිනවා, දුකම පවතිනවා, දුකම නිරුද්ධ වෙනවා. වෙන එකක් නැහැ. එහෙම තැනක පුද්ගලෙක් ඉපදිනවා, පුද්ගලෙක් ජීවත් වෙනවා, පුද්ගලෙක් මැරෙනවා කියලා අපි පුද්ගලෙක් පුද්ගල භාවයෙන් මැරෙනවා. ඒකෙදී නවුත් තියෙන ඇත්ත තමයි යථාර්ථය අනාත්මයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කම් දුක්ඛය අනාත්ත, සෝතා දුක්ඛය අනාත්ත, මහණනි ඈ අනාත්මයි, කන අනාත්මයි. ඉතින් ඔය ටික තමයි අපි මේක කොච්චර කතා කරොත් කතා කරන්න දෙන්නේ. මම ඉතින් හැමදාම මතක් කරලා තියෙනවා ලෝකේ බොහෝ දෙනෙක් වගේ සංකල්පුමේ නිවනක් සීකර ගන්න එපා. ඈ අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අනන්ත සංසාරේ මෞමල දුක, පියාමල දුකට අඬපු කමුළු තතරමා සාගර ජලයට වැඩි කියලා බුදුහාමුදුරු පෙන්නුවා. මොකද්ද? කුමක් නිසාද? මේ අවිද්‍යාව නැමැති නිවර්ණය දුරු කරගන්න බැරුව, අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කරගන්න බැරි කම නිසා, විද්‍යාව නැමැති ආලෝකය පහළ කරගන්න බැරි වෙච්ච එක නිසා අපේ වැරදි දෘෂ්ටියට අපි අඬලා තියෙන්නේ. අන්තිමට යථාර්ථය ගත්තාම සූචනීය தත්ත්වය ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනින් දේශනා කරන මහණෙනි, උඹලා දුරු නොකළ දෘෂ්ටිය නිසා, පාදා නොගත් උඹලගේ ඇස් දෙක නිසා උඹලා මෙච්චර දුක් විඳලා තියෙනවා. අදාහරි අෂ්ටක පාදගෙන නඩාර මේ දෘෂ්ටිය දුරු කරගන්නට කියන එක කියන්නේ මේ බුදුජානන්සේ මේ දේශනා කරන්නේ. කනබුල ආහාරයෙන් හැදුණු රූපේ විපරිණාම වෙද්දී අපි දරු දුක විඳලා තියෙන තරම්. කනගුණ ආහාරයෙන් හැදුණු බත්පාන් ගොබු මුහට වලින් හැදුණු අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් යුක්ත චිත්තචෛතසික ටික නිසා හැදුණු මේ නාම රූප දෙක වෙනස් වෙද්දී අපි දරුවා මල දුක, පියා මල දුක, සහෝදරයා මල දුක විඳින්නට අනන්තව අදදු විඳිනවා. ඉතින් ඒ නිසා මේ ඇත්ත ඇති හැටි දැකලා වැරදි දැකීම නිසා එන දුකෙන් මිදෙන්න කොකිද කියන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඕගොල්ලෝ නම් මේක දිහා කෝපය කියලා බලන්න බලපින්දන පෙන්නලා තියෙනවා. ওই දෘෂ්ටිය වෙනස් කරගන්න වෙන්නේ ඕගොල්ලන්ට තමයි. මම මේ දිහා කෝපය කියලා බලලා කෝපයකින් සැප දුක් විඳිනවා නම් මම යම් දවසකදී නෑ ඒක වැරදි කියලා බලලා මේක වීදුරුවක් කියලා බලලා කෝපය කියන වැරදි අදහසත් ඒකෙන් බලලා එන විපාකේනොත් මම මිදුණා කියලා ඕගොල්ලෝ සුවපත් වෙන්නේ නෑ. ඇයි? ඕගොල්ලෝ තමයි මේ දෘෂ්ටියන ලෝකෙ දිහා බලන්න වෙන්නේ. ඒකයි බුදුපතේ බුදු මහරහතන් වහන්සේත් දැක්ක කියලා අපිට ඒක හරියන්නේ නැහැ. කෙනා කෙනාම ගහගත්ත ගැටේ කෙනා කෙනාම තමයි ගහගන්නේ. අනුන් මේකට පලි නැහැ. ඔව්. ඒ කියන්නේ දුක උපද්දවගෙනයි දුක් විඳන තියෙන්නේ. අපි කියේ විද්‍ය රතු පාටට හදාගෙන රතු පාට විද්‍යාවක් අපි හිතලා තියෙන්නේ. එතනයි තියෙන ප්‍රශ්නේ. බැරි වෙලා මගේ ඇහැ තිබුණත් නැතත් විත්‍ය රතු පාටම නම් කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් මීරනම විඳින්න වෙනවා කියන තරකේ හිතයයි. ওই ටික අයිති මේ කයට. කය තියෙනකන් කෙලෙස් තිබුණත් නැතත් පුරාණ කර්මයට හැදුණු මේ කය තියෙනවා සීත විඳින්න වේ, උෂ්ණ විඳින්න වේ, බඩගින්න පිපාසි විඳින්න වේ කියන තැනක. හැබැයි මවමල දුක, පියාමල දුක, සහෝදරය සහෝදරි ඥාති හිතේ විසින් රන් මසු බිඩමුදල් නැතිවීමෙන් එන දුකට නම් තමම වර්ගයා ගන්න වෙනවා. උපද්දවා ගත්ත දුක මේක තමයි වර්ගයා ගන්න වෙනවා. පුරාණ කර්මයට උපද්දවා ගත්ත එක නමුත් දැන් මේකට කරන්න දෙයක් නැහැ. දැන් පුළුවන් මේ තියෙන කොටස එතනින්ම නැති කරලා මතු මෙහෙම එකක් නොවෙන්න, දැන් මෙහෙම දුකක් නොවෙන්නත් කියන තැනකින් සම්මත වෙන්න පුළුවන්. හැදෙන්න පුළුවන්. අද වස්තු නැතිවීම නිසා එන දුකක් තියෙනවා. ඒක අන්තිම පුරාණ කර්මෙන් අටගත්ත ටිකට. මේ දැන් කෙලෙසේකින් එන දුකක්. අද මෙතන තියෙන වැඩේ තමයි මොකද? දුක් නිදලා විඳලා දුකට එන්න හේතු හදාගන්න. ලෝක කරන්නේ සමහරු උදේ ඉඳන් රෑ වෙනකන් ගල් වලක බෝම දාලා කුළු ගෙඩියුන ගහලා ගහලා කරුගල් කඩලා කඩලා මුළු දවස පුරාම දුක් විඳලා 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 මුදලක් අරගෙන හවසට ටිකක් දීලා ආපහු දුක් මහා දුකක් වෙන දැනට හේතු ටික කතා කරනවා. බොහෝම අමාරුවෙන් දුක් විඳලා විඳලා දුකට හේතු හදාගන්න කොට තියෙනවා. ඉතින් සමහරු සැප විඳලා දුකට හේතු හදාගන්න කොට තියෙනවා. ඔය අතර භික්ෂු වහන්සේලාට දෙන දානේ මහත්ඵලයි මහනිසංසයි කියලා කියන්නේ අද බොහෝම දුකසේ හරි ජීවත් වෙන්නේ දුකින් ඉතරන ප්‍රතිපදාවකට ටික ටික හරි උත්සාහවත් වෙනවා කියන කාරණාව වෙන්නේ එකම තැනකින් එච්චරයි. ලෝකේ හැමෝම දුකසේ දුක් විඳලා දුකට යන්න පාර හදා ගන්නවා කෙනෙක් දුකසේ දුක් විඳලා සැපට යන්න පාර හදා ගන්නවා එක්කෙනෙක්. සැපසේ සැප විඳලා දුකට යන්න පාර හදා ගන්නවා එක්කෙනෙක් සැපසේ සැප විඳලා සැපට යන්න පාර හදා ගන්නවා එක්කෙනෙක් කියන තැනකින් චරිත හතරක් තියෙනවා. ලෝකේ දුකසේ දුක් විඳලා සැපට ගියත් සැපසේ සැප විඳලා සැපට ගියත් ආපහු සැප නැතිවීමෙන් දුකට ගැටිලා මෙයා දුක්තේ දුකමයි කියන තැනින් දුකට ඇවිල්ලා මෙයා සැප නැතිවීමෙන් දුකට ඇවිල්ලා වක්‍රාකාරව කෙනෙක් ආපහු දුකට ඇවිල්ලා කෙනෙක් ඍජුවම දුකට ගිහිල්ලා ලෝකයේ තුල තියෙන දුකටපත් මේ ශාසනය විතරක් පෙන්වන්නේ මොකද්ද? එක මොහොතකට මොහොතකට අපි උත්සාහවත් වුණා. සමහර විටක දවසේ පැය 23ක්ම කෙරෙන්නේ අකුසල් වෙන්න පුළුවන්. එක පැයක් වල කුසලේ ඒ ටික මේකද. ගිහි කෙනාගේ ජීවිතයේ කෙරෙන ටික ඔක්කොම අනිත්‍යයි කියන්නේ. අර ප්‍රතිපදාව තුළ දුක් නිදිනව දුකෙන් නිදහස් වෙන. කියන කරගෙන සැප විඳින්න හරි දුක් විඳින්න හරි උත්සාහවත් වෙන හැම තැනකම තියෙන දුක් විඳින්න. දුක නිදහස් වෙන්න තියෙන එකම තැන විතරයි දුක් විඳින්න හෝ සැප විඳින්න හෝ දුක නිදහස් වෙන්න උත්සාහවත් වෙන තැන විතරයි ප්‍රතිපද. ඒ නිසායි මේ දහම ශාසනය වටිනවා කියලා කියන්නේ. ඉතින් හැමදෙනාම ඒක තමයි කිව්ව උත්සාහවත් වෙන්න විශේෂයෙන් මතක් කරන්නේ මේ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය ජීවිතය හම්බෙච්ච ලාවුද මේක නේ. ඇත්තටම සෙල්ලමක් නේ. ඇත්තටම ඉදීමක් නේ කියන්නේ. ඒ කියන්නේ මේ වටපිටාව අත හැරුණොත් දෙරකට ගෞරවත් නේ. මම කියන්නේ නෑ ඔයගලන්ට මේ ඔය පිටි දිගේ බඩගාලා වහන්න ලගින්ද කියලා කියනවා වගේ කරන්න බැරි එකක් කියනවා නෙමෙයි. ඒ කිව්වේ මම කියන්නේ මේ ඔක්කොම ටික අතහැරලා දාලා මේ දැන් ඍජුවම කටයුතු කරන්න කියලා. එහෙම බෑ. අඩුපාඩු වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. නමුත් අඩුපාඩු වෙනවා, වැරදි වෙනවා ආයෙත් හදා ගන්නවා හොඳම අදහසක් ගන්න. හොඳම කාරණාව. කොතනකදී හරි කොයි වෙලාවකදී හරි අඩුපාඩුවක් වරදක් වුණොත් මගේ අතින් මෙහෙම අඩුපාඩු වුණා නේද, ගණන් තුනා නේද කියලා නැවත නැවත හිත හිතා ඉඳපා. හිතන හිතන වාරයක් ගන්න ඕගොල්ලෝ ආපහු වේගෙන් ආපතට ගිහින්න. තවත් අකුසල් සිද්ධ වෙනවා. ඒක කාරණාවක් දකින්න. උප්පරිම නරකයි කියන වැරද්දක් වුණත් කරන්න කියන එක නෙමෙයි වුණොත්. මංගාව තියෙන රාග ද්වේෂ මෝහ කියන මේ කෙලෙස් ටික නිසාන මේ වැරද්ද උනේ. අප්‍රමාදීව කෙලෙස් ටික නැති කරගන්න උත්සාහවත් වෙන්න ඕනි කියන තැනකින් හයි අරගෙන මොහොතක් හරි භාවනා කරන්න උත්සාහවත් වෙන්න. අනේ මගේ අතින් මෙහෙම වැරද්දක් වුණානේ, මෙහෙම වැරද්දක් වුණානේ කිය ගියා හිත හිත ඉදීනේ. වැරද්දක තව වැරද්දක් එකතු කළා මිසක වැරද්ද හැදෙන්නේ. වැරද්දක් වුණොත් වැරද්ද උනේ වැරද්ද ඇති වෙන්න පුළුවන් හේතුව තිබුණා. ඒ හේතුව නැති කරගන්න ඕනි කියන තැනකින් උත්සාහවත් වෙන්න. වැරද්ද ගැන හිත හිත හිතා කියලා හේතු නැති වෙන්නේ නැහැ නේද? ඒක හොඳ දෙයක්. දැන් අපේ ජීවිතයෙන් හරි අඩුපාඩුවක් වුණොත් මගේ ජීවිතේ ලොකු හරියක් මට තියෙනවා. මොකද්ද? දෙවරක් එක ගැන හිතන්නේ නැතුව ඇත්තටම කෙලෙස් තාම තියෙන නිසා, කෙලෙස් සහගත නිසා මේ වැරද්දුනේ. එහෙනම් මේකට කියන කරන් තියෙන එකම ප්‍රතිකාර මොකද? මොහොතක් හරි තව අප්‍රමාදී වෙන්න. කියන දැන් ඇත්තටම චුට්ටක් හරි ජීවිතය. අද වෙච්ච සමහිත අද කෙච්ච වැරද්ද හෙට කෙරෙයි. මේ තරම වේගින් නෙමෙයි. කියන තැනකින් මේක හැදී. ඒ නිසා හැම වෙලාවෙම අද වැරදුනත් හෙට මේ වැරද්ද හැදෙන ධර්මයක් ඉන්නවා. වැරද්ද කියන කපුතල් කියන එක නෙමෙයි. අර කියන්නේ සිල්පදයක් දැරෙලා කැඩුනොත් කැඩුන එක සිල්පදයක හිත හිතා දුක් වෙනවා. ඒකට ප්‍රතිකරණ කරන්න. රැකපු පද හතර ගැන හිතලා සතුටු වෙන්න. මම පද හතරක් රැක්කනේ. එකක් කැඩුනට කියන තැනකින් සතුටු වෙන්නේ ඒ ඒ ඒ පද හතර ගැන තියෙන සතුටු සතුට බලවත් වෙයි. ඉතුරු එකක් නොකඩෙන් දැන්ට ඔයගොල්ලෝ ගන්න. ඒ පද හතරක්ම රැකලා තියෙන එක පදයක් කැඩිච්ච එක ගැන හිත හිත ඉන්නකොට ඊගාව ගන්නෙම නැතුව දුස්සෙරික මතකේ තව පදයක් කැඩේ. ওই දෙක ගැන හිත ඉන්නකොට ගන්නෙම නැහැ දුස්සෙ විච මතකේ ඊගාව කැඩේ. සිල්පද පහම කැඩේ. ඒ නිසා කරන්න තියෙන දේ අනිත් අපි හැම වෙලාවෙම හිතන්නේ අඩු පැත්තේ. නමුත් ධර්ම තුලදී උනත් වැඩි පැත්තට හිතලා ධර්ම ජීවිතය කරගන්න උත්සාහවත් වෙන්න ඉගාරක තමයි හැම වෙලාවෙම පුළුවන් තරම් කුරුකන් යොමු මනසිකාරය. යොමු මනසිකාරයේ කී යම් අරමුණක් සිහි කරනකොට උපං අකුසල ධර්ම ගෙවේන උපං අකුසල ධර්ම නූපදීන උපං කුසල ධර්ම වැඩේන උපං කුසල ධර්ම මතුමතී උපදීන මේ විදිහට මේ අර්ථයේ තිබෙන කරුණා හිත ඇතුලෙන් මුමුණ මුමුණේ දොරු කරන්නේ වෙන මොකුත් එපා. එහෙම හිත හුරු කරන්ද මුල් ටික දවසක් විතර යනවා. ඊට පස්සේ එයා ඉදී හුරු වෙනවා ඒ ගතියට හුරු වෙන හිතට. ඉදීම ඔය දැන් ගෙවල් දොරවල් එක එක දේවල් හිත හිතා ඉන්න වෙනුවට මෙයා හුරු වෙනවා. මෙයාට දැන් ශේෂ්ත්‍රයක් නැති ඉඳ තියෙන එක හිත හිතා ඉන්න. දැන් ඕගොල්ලෝ දුන්නේ නැත්තම් කන්න බොන්න දෙයක් තියෙන එකේටයි කකා ඉන්න නේද? ඉතින් ඒ නිසා එයා ඉති මොකද කරන්නේ? හරක උදේ ඉඳන් කාල එක තැනකට ඇවිල්ලා වමරනවා වගේ. දවස පුරා උතනයි වෙන එක කල්ලා දීලා නැහැ නේ. ඇහින් දැකපු කණෙන් අහපු නාසයෙන් කඳුළු දෙක ගත්ත හිතෙන් සිහි කරපු මේවා සිහි කරනවා දැනගන්නවා සිහි කරනවා දැනගන්නවා වමාරවමාර කතා ඉන්න පැත්තකට වෙනවා. වැරද්ද ගුණහගේ නෙමෙයි. ඈ ඌට අලුතෙන් පොඩක් ටිකක් අක් දැම්මම නම් ඒක කනවනේ. වමාරවමාර කන්නේ මොකුත් නැති හින්දානේ. ඒ වගේ අලුතෙන් ටිකක් දානවා වගේ ඕගොල්ලෝ මේ දහමෙන් ටිකක් මෙයාට දීලා තිබුණා නම් හුරු කරලා තිබුණා නම් මෙයා හැම වෙලෙම ওই වැඩේ කර කර ඉන්නේ නැති හින්දා යේ ඉන්නේ. අර හුරු කරලා තිබුණා නම් එයා හුරු වෙනවා. ඊට පස්සේ ඒ මතයට එන්න. ඈ ජීවිතයේ මේ ඇදීම් බැඳීම් ගැටීම් අඩුවේ නිදේවා. සමහර විට මම කියේ ඕගොල්ලෝ කියනවා හඳුනේ මට හරියට තරහ යනවා. මේකට මොකද කරන්නේ? සමහර අය කියන. ඉතින් එහෙම නැත්තම් යම් යම් දේවල් වලට මට හරියට රාගය ඇති වෙනවා. මේකට මොකද කරන්නේ? මම කියන්නේ රාගය ඇති වෙන්න හෝ තරහව ඇති වෙන එකට මුකුත් කරන්න යන්න එපා. ඕක මුකුත් කරන්නත් බෑ. ඇයි? ඒක ප්‍රතිපලයක්. සමහර රාගය ඇති වෙන විදිහට තරහව ඇති වෙන විදිහට හිතපු එකේ ප්‍රතිපලයක් මේ. කොහොම වැඩක් කරලා දෙන්න වෙන එකක්. හැම්බිලාම අර ධර්මය රකින්න කියලා ධර්මය රකින්නවා කියලා මම කිව්වේ තමන් ඇත්තටම නිතරම හිත හිතා ඉන්න කොහොරු කරන්න පුතහම බලන්න ওই තරහ යන ගතිය අඩු වෙන්නේ නැද්ද කියලා, ওই රාග ගතිය අඩු වෙන්නේ නැද්ද කියලා. ඇයි මේ පැත්තට හිත නැඹුරු වෙලා මේ පැත්තට හිතලා මේ පැත්ත බලවත් වෙලා හින්ද දැන් ඒ මොම එන්නේ? දැන් තරහ යන එක මේ පුරුද්දක් වෙලා ඊට පස්සේ ආට එච්චර හුරු වෙනවා කියලා. රාගය කියන්නේ පුරුද්දක් වෙනා ඊට පස්සේ. ඒක ඉදේ. නමුත් ඒකට ප්‍රතිවිරුද්ධව දැන් මේක කරන්න දෙයක් නැහැ. මේ ප්‍රතිපලය. හිතලා හුරු කරපු එක ප්‍රතිපලය. දැන් ඕකට මුකුත් කරන්න බෑ. ඕක ඇතුලෙ හේතුවක් තියෙනවා. දැන් ওই හේතුව නැති කරන්න. මොකද තමන් හුරු කරන්න තරහ නැති වෙන්න කටයුතු කරන්න හදන්න දෙපා. රාගය නැති වෙන්න කටයුතු කරන්න හදන්න දෙපා. තමන් කුසල ධර්මයකින් තුන විතර අඩුවේ ඉඳෙම රාගේ, අඩුවේ ඉඳෙම ද්වේෂයකින්. ඒ වගේ තමන්ට කියලා කරගන්න ඕන එකම පිටක් තමයි මොකද්ද? නිතර හැම වෙලාවෙම මතක කළාම ආයෙත් මතක කරලා ගන්නවා, මතක කළාම ආයෙත් මතක කරලා ගන්නවා. කුසල මනසිකාරකයෙන් නෑ. අත්පය හතර කොහෙ තිබුණත් කමන්නේ. මොකද ඇත්තටම හිත කියන තැන තමයි රැඳ ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, හතුරේ හතුරෙකුට යමක් කරයි නම් ඒක වඩා වැඩි හතුරුකමක් කරන හදා මොකක්ද හිතේ? හතුරු පුද්ගලයෙක් හතුරෙකුට යම් වර්ධක් කරන්නේ මානෙ ඊට වඩා වැඩි අනර්ථයක් කරනවා හදාගන්නත් ඒක. මිතුරෙකුට යම් අර්ථයක් කරන්නේ ඊට වඩා වැඩි අර්ථයක් කරනවා හදාගන්නත් ඒක. හදාගත්ත හිත සතුටු වෙනවා. මුළු ජීවිතයම හිතනවා. ඒ නිසා හිත කියන ධර්මතාවය මත තමයි මේ ලෝකෙ තියෙන්නේ. ඔහොම කිව්වහම කට්ටිය ගන්නවා මේ ඔක්කොම හඳුන්නේ හිතන්නේ මේ දෙන්නේ හිතන්නේ කියලා. එහෙම හදාගත්තට නෙමෙයි මම කියන්නේ. එතකොට අපු ආයතයටල ගන්න නැතු මොකද? විඥානවාදයට. ඒ හිඳ හිතමයි කියලා කියන්න බෑ. හිතට උපකාර ධර්මතාවකල තියෙන නිසා. නමුත් කෙලින්ම අපේ ජීවිතය කියන තැනකින් ගත්තාම, සැප දුක් කියන තැනකින් ගත්තාම අපිට කෙලින්ම සම්බන්ධයි හිත. මනෝ පුබ්බංගම ධර්ම මානසිකව මනෝමය. මනස සියලු සිතුවිලි වලට ප්‍රතිපව සමන් කරන සිතුවිලි පොදවන්නාද වෙනවා. වැරදි සහගත මනසකින් හිතුවෝ කිව්වෝ කිව්වෝ ඒක විපාකේ අපිටම තමයි විඳින්න හරියට ගුණාලේ ඊට පස්සේ එන කරත් රෝදි වගේ යහපතටත් කියන්නේ. එනික හැම දිනම ලෝකෙට ඕන උපකාරයක් කරන්න තම රක්ෂිත ස්ථානේ තබා ගන්න. ලෝකෙට ඕන උපකාරයක් කළ හැකි තම රක්ෂිත ස්ථානේ තබා ගන්න. අපි කයනුත් සංවර වෙන්න යනවා කියලා කියන්නේ අපිට හරියට ගහම කෙනෙක් තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තාහක් මැද්දේ ඉන්න පුළුවන් කණිය. කෙනෙකුට තනියම ඉන්නවා කියලා කිව්වට එයා දාහක් මැද ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. කෙනෙක් මිනිස්සුන්ගේ හුලම්වත් පැදිලා ඉන්නේ නැති කැලේක ඉන්නේ. නමුත් එයා ගෙවල් දුවල් යාන වාහිත කඩන් මිනිස්සු ඉන්නවා කියන තැනක හිටාගෙන ඒ මිනිස්සුන් බේරෙන්න තමයි කැලේ යන්න තියෙන්නේ. එතකොට මේ කැලේ ආපු ගමනෙම තියෙනවා අනිත් අය බොහෝ දිනක් ඉන්නවා. බොහෝ දිනාගෙන් ගෙන්වලා හිටියට මෙයා ඉන්නේ බොහෝ දිනක්. දහහක් මැද්දෙ ඉන්නවා ආදි ශුන්‍යතාවෙට හිත තබල ඉන්නේ තනියම. සෘෂ්ණාවක් නැහැ. ඒ නිසා හැම දිනම නුවන් කටයුතු කරන්න කියන කාරණාව. ඒකම මට මේ ළඟකදී දවසක් පුළි කාරණාවක් තුනේ එකියක් තියෙනවා. තියෙනවා තියෙන්නේ නැහැ නේ. මට නෙමෙයි ඔබලා. මේ දවසක් මට මෙහෙම කාරණාවක් තිබුණා. ඇත්තටම දැන් පාරමිතා කියලා තියෙනවනේ. දැන් බෝසතාන් වහන්සේ නමකට නම් සාරාපන්දී කල්පලක්ෂය. පසේ බුදුරජාණන් වහන්සේ නමකට නම් දෙයාසංගේ කල්පලක්ෂය. දොත් රාහතන් වහන්සේ නමකට නම් ඒකාසංගේ කල්පලක්ෂය කියලා මේක බොරුවකුත් නෙමෙයි. ඒ කියන්නේ දැන් හොඳට බලන්න සාමාන්‍ය කිසිම දහමක් නැති කෙනෙකුට දහමකට හිත නැඹු නිකන් නැඹුරුවක් වෙන හොරුවක් තියෙනවා කියන්නේ. ඉතින් ඕව ටික ටික ඇහිලා 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 මේක හොඳට තේරුම් ගන්න මට්ටමට තේරෙන්නත් තේරෙන්න හිත යොමු කරනත් ඒකට කැමැත්ත ඇති වෙන්නත් අසර හොරුව කියන එක ඇත්තටම ඕනේ. මට හිතුණා ඔහොම සතර එන ගමනේදී ලෝකෝත්තර මාර්ග ඵල මට්ටමේ ප්‍රඥාව පහළ කරගන්න ළඟම හොඳට මොහු පුරාගේ නමුත් තාම ලෝකෝත්තර නොවනක් නැති හොඳට ධර්ම තේරුම් කරගන්න මට්ටමට හොඳට පැහැල මොහු කරමින් පවතින මනසක් කියලා හඳුගන්න තියෙන ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? මානුෂ්‍ය ලෝකේ උත්තරම මානුෂ ධර්ම යුක්ත කෙනෙක් කියලා මට හිතුණා. අපි කියමු දරුවෙක් නම් එයා ගැන බලන්න තු ඉස්සෙල්ලා හොඳට අම්මා තාත්තා ගැන සලකලා හොයලා බලලා තමන්ගේ සහෝදර සහෝදරියන් කියන කෙනෙක් යුතුකම් ටික කරලා ඔන්න එයා ගැන බලා ගන්න. සහෝදරේ නම් එහෙමයි. ස්වාමියෙක් නම් තමන්ගේ බිරිඳ ගැන දරුවා ගැන බලලා දෙමව්පියෝ ගැන බලලා කෙරෙන්න තියෙන හොඳම යුතුකම් ටික කරලා ඉවරලා තමන් ගැන කරා. මට හිතෙනවා මේක බෝධිචිත්තයක් කියලා. මේ තමයි මොකද මනුස්ස දහම කියන හැම තැනකටම ඒක වඩා වැඩි දහමක් සාක්ෂාත් වෙලා තියෙනවා. මනුස්ස දහමක් නැති තැනකට මේ දහම බලන්න බෑ. මනුස්ස දහමක් තියෙන මට්ටමකට විතරයි මිනිස්සුන්ට විතරයි මේ මට්ටම උරුතු දෙන්නේ. ඔගොල්ලෝ හිතනවාද දෙමව්පියෝ ගැන සහෝදරයෝ ගැන දරුවෝ ගැන මොසලක් ගහලා කාගෙන අපිට යන්න පුළුවන් වෙයි කියලා? යන්න බලන්න. උදාවත් වෙන්නේ. මොකද මෙයාගේ මේ ගතිය විතර අඳුයි කියන්නේ ප්‍රඥා විශාල කොටසක් වගේ. මොකද දෙමව්පියන්ට සහෝදරයන්ට දූ දරුවන්ට ඥාතීන්ට මේ මනුස්ස ධර්ම කරන උපකාරය ඔයගොල්ලෝ හිතනවාද ලෝකෝත්තර ධර්මකට පටහැනේ කියලා? මම ඊගාවට කියන එක තමයි මගේ ජීවිතේ. මට වෙච්ච ලාභය වුණත් ඒකයි. මම දෙමව්පියන්ට සලකන්න පිටිකමට කිව්වොත් මම අවුරුදු 20කටම වල සභාවිතනයක අසද්දිකක් නෙමෙයි. තරුණ ගෑනුලන්නේ පිට යාළු වෙන්න බයයි අම්මට තාත්තට සලකන්න බැරි කියලා. හරිද? මට හිතෙන්නේ අක්කව අම්මල තාත්තල හදන්න මොනතරම් මහන්සි වුණාද රස්සාවක් කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙච්ච අපි ගැන හිතනවා මොනතරම් වැරදිද? අම්මට තාත්තට සලකලා දෙමෝපියන්ට සලකලා ඉන්නෝනේ නේද කියලා මට තනියම හිතෙනවා. එතකොට එහෙම හිතිලා මම කටයුතු කළේ. මම හිතන්නේ මට ඒකම ඉතුරු වුණේ අන්තිමට ධාමට එන්න නිදහස් වටපිටාවක් මට ඉතුරු වෙලා තිබුණේ මේ බෝධිචිත්තය. ඉතින් මම මේ මෑතකදී භාවනා කර කර ඉන්නකොට මට ඒකෙම මෙහෙම ගතියක් තියෙනවා. හොඳ මනුස්සයෙක් හොඳ විලාසෙදි ඕන තැනකදී මයින්න බලුවා. එයා හොඳට අම්මට තාත්තට සලකලා ඇති. අම්මා තාත්තා උත්කල වෙලාම සියති කවුරුත් තමයි සියති මලකුසලට පයින් කරලා ඇති. ආ මේ වගේ බෝධි සත්ව චර්යකට මේ ධර්ම වැඩි දුර නැහැ කියලා මට හිතුණා. පුද්ගල භාවයේ තුලත් එතකොට තාම ලෝකෝත්තර ඥාන දර්ශනයන්නේ පුද්ගල භාවයේ තුල හරි කෙනෙකුට මේ වගේ මානසික වර්තමක් එනවා කියන්නේ ඒ ගතිය සසර ගොඩාක් දියුණුවෙච්ච මනසක ලක්ෂණය. එහෙම නැහැ කියන්නේ අනිත් කෙනා මොනවද කියද බෑ කියලා ඒකෙන් තව එයා එන්නවනේ. ඒකෙ කියන්නේ එකයි දෙන්නේ. ඉතින් මේ නිසා අපිට මම හැම කිව්වේ බොහෝ දෙනෙකුට හිතෙනවා සත්‍යයේ පුද්ගලයක් නැහැ නේද කියලා වගේ තමයි. නමුත් හොතල දකින්න මනුස්ස ධර්ම කියන එකට තව නැටි ගුණයක් එකතු වෙලා මිසක ලෝකෝත්තර උනේ මනුස්ස ධර්ම නැති වුණා නෙවෙයි. මනුස්ස ධර්ම නැතුව ගිය කෙනාට නැති කෙනෙකුට ওই ටික එකතු වුණා නම් මොන වෙන්න බලුවා. මනුස්ස ධර්ම උත්තරම පිළිච්චියේ මනුස්සයේ කුටයි ඒක වඩා වැඩිතර මේ ධර්මයක් ලැබෙන්නේ කියන කෙනසක තියාගන්න. ඕගොල්ලෝගාව ඔය ගුණ ටික නැත්තම් නුවන් දක්වන තුන උඩම සුදුසුකම් ගෙදර ගිහින් ඉන්න ඉස්සෙල්ලා දාගන්න. හරිද? සමහර විටක තමන්ගේ බිරිඳ තමන්ට අනවශ්‍ය විදිහට කරදර කරගෙන ඉන්න තමන් දක්ෂ වෙන උපේක්ෂාවෙන් ඒ ටික හදලා මේකට ගන්න. තමන්ගේ ස්වාමියා අනවශ්‍ය විදිහට කරදර වෙන්න පුළුවන් තමන්ට. නමුත් කරුණාවෙන් ඒ කියන්නේ මම කියන්නේ ප්‍රූටි වරද්දක් ඇති වුණොත් සමාහිත ගෙවලු ප්‍රශ්න ඇති වෙන්න හේතුව පාසක මහත්ය එක වචනයක් කියන උපසකම් වචන 10ක් කියනවා. නමුත් ඇත්තටම අපි මේ ශේත්‍රයේ ගතිය තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්‍රවර්ති රජ වෙන්න වෙන මොහොතේපා කියන අපසලයන් මොහොතුන් නැහැ කියන සම්පූර්ණ ස්වාම භක්තියින් යුක්ත ශ්‍රයක් ඉන්නවා නම් කීකරු ශ්‍රයක් ඉන්නවා නම් එපමණක් නුසුසන කියන. ඒක බුදුවා කියන්නේ ඒතොර දිස්සක උපසකවද ගන්න කියලා. නෑ මම වැදෙද කිව්වේ ඒ ඇත්තටම ඒකේ මනුස්ස ධර්මයක් තියෙන්නේ. එතෙන්දී සමහර අය ඉන්න පුළුවන් කොච්චර මනුස්සයෙක් වුණත් අමනුෂ්‍ය ප්‍රතික්‍රියා දක්වන. නමුත් ලෝකේ කෞෘතිකව නම් දක්වන දේ තමයි සීමාවක් නැති ඉවසීම. දැන් ගොඩක් දෙනෙක් කියන්නේ ඉවසීමට සීමා ඉවසීමේ සීමාවක් තියෙනවා කියලා. බෝසතාණන් වහන්සේගේ චරිතයෙන් ඒක පෙන්නනවා. මැරෙනකම් ඉවසුවත් තව ඉවසීම සීමාවක් නැහැ කියලා. ඉතින් මම කියන්නේ ගොඩාක් ඉවසලා කටයුතු කෙරුවොත් ඇත්තටම තියෙන ප්‍රශ්න ගැටලු එහා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම නිවන් දකින්න ඉස්සෙල්ලා ජීවිතවල අඩුපාඩු තියෙනවා, අවුල් තියෙනවා. ඒව ලියා ගන්න බුද්ධිමත්ව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. මොකද ලෝකයේ අවුල් කරගෙන පිළිලා ඉන්න තැන අවුල් කරගෙන හිතගෙන ඉන්න තැන අවුල් කරගෙන ඒක වඩා වැඩි විද්‍යාවක් බලාපොරොත්තු වෙන්න එපා වෙන්නේ. එතකොට තමත්ට පුළුවන් ඒ පරිසරයෙන් අයින් වෙන දැහැමෝ යම් දවසකදී ඒක උරුත්තුම දෙන්නේ නැත්තම් තමන්ට අදාළ යුතුකම් ටික තමන් කරන්න කළාට පස්සේ තමන්ට තේරෙනවා මම මගේ යුතුකම් ටික කළා මිනිසෙක් හැටියට. දැන් මම අයින් වෙන සුදුසුයි අමානුෂිකව මම ඉන්න ඕනේ කියන කෙනකින් දැහැමෝ අයින් වෙන සුදුසු දවසක් යනවා. එදාටත් මරා ගන්න ගහගෙන ඉන්න ඕනේ නැහැ. තමන්ගේ යුතුකම් ටික වෙලා තියෙන්නේ තමන්ට තේරෙනවා අද මේ මට්ටම තියෙන දුකක් තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ මම අයින් වෙනවා කියලා අයින් වෙනවා. ඒ නිසා ඒ වගේ වටපිටාවක් හදාගන්න කියන එක මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එවකට ගහක් යටක හිටියොත් ඒකේ කොළයක් කඩන්න එපා කියලා. ඒක අපස්සකමක් කියලා. ওই ගතිය අපේ ජීවිතේට හරි වටී. හත් පියවරක් ගැරි වෙලා හරි එකට ගියොත් කවුරුහරි මිත්‍යේ කියලා හිතන්නේ ඒක ඇති හතුරුකම නොකරන්නේ ඇති කියලා. එක්ක බක්කටක් හරි කෙනෙකුගේ වහලක් යටේ ඉඳලා පෑවනම් ඉබ්බක්කට බරන තා කමතර කරට එපා කියලා. මේව ශ්‍රේෂ්ඨ මානවයෙකුගේ ගුණ. මේ ಗುಣ නැතිකම නිසායි අද මේ තරම් සමාජයක් පිරිහෙන්නේ. පිරිහුම සමාජයකට ලෝකෝත්තර මම කිව්වා කියලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ආගත්ත දහම වටිනවා වගේම වටිනාකම් ජීවිතේට ලං කරගන්න නම් අපි මේ පැත්තට හැදෙන්න ඕනේ කියන එකත් මතක තියාගෙන ඒ පැත්ත ගැන තැන්දෙනවා අවධානයක් ඇති කරගන්න මේ දේශනාව හැම දිනකටම උතුම් නිවන් පිණිසම ප්‍රාර්ථනා කරනවා. මේ කාර්යයේ සම්පීඩාවී සම්මාසයේ තුන්දන් දේශනා ප්‍රයත්න මේ වෙලාවේ අපිට නිවන් සාක්ෂාත් කරගන්න සඳහා අවශ්‍ය තුන්දන් කරුණු බොහොම සරලව පාදා දුන්නා. ඒ නිසා අපි විසින් ජීවිත කාලය කරගන්න සීල කුස ශක්තියේ කුමන ශක්තිය අපගේ ස්වාමි මාංශයට පතන්හා බෝධිකින් නිවන් අවබෝධ කර ගැනීම සඳහා හේතු වාසනා වේවා කියලා සාදුකාර කරනවා. බුදුන් වහන්සේ
අපවාදන
Thank you.